කුජදාහම ධර්ම සාකච්ඡාවේ කටයුතු ආරම්භ කරන්නට අද සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මුලින්ම සිහිපත් කරන්නට ඕන මේ කටයුතු සංවිධානය කරන අපේ සුනන්ද මහත්මයා, රංජිත් මහත්මයා මේ කටයුතු දිගට සිදු කරගෙන යනවා ධර්ම දානයක් හැටියට. ඒ වගේම විශේෂයෙන්ම සම්පත් දායකයින් හැටියට මහාචාර්ය රවි පොග්ගලගේ මැතිතුමා, ඒ වගේම ධම්මදායාද සෙනසුනේ වැඩවාසය කරන අපේ සහෝදර තනමාලිල ඥානවන්ත ස්වාමීන් වහන්සේ මේ කටයුතු වෙනුවෙන් බොහෝ කාලයක් තිස්සේ උපකාර කරන්නට යෙදුණා. උන්වහන්සේ පුණ්‍ය අනුමෝදනාත්මකව සිහිපත් කරනවා. විශේෂයෙන්ම අපි හැමෝම බොහොම ගෞරව කරන, ඒ වගේම සක්කාය නිරෝධ ප්‍රතිපදාවකට යොමු කරමින් තත්පුරුෂවාදීව කල්යාණ මිත්‍රයන් වහන්සේ හැටියට අර්ථයෙන් ධර්මයෙන් ආස්කාරයේ ඉෂ්ට සිද්ධ අද දවසේ මේ කටයුත්ත අපි ආරම්භ කරමු. විශේෂයෙන්ම ගිය සතිය අපි ආරම්භ කරන්නට යෙදුණා ධාතු විභංග සූත්‍රයේ ස්වාමීන් වහන්සේ විසින් කරන ලද විවරණය. පූර්ව සාකච්ඡාවේදී අවධානය යොමු කරන්නට යෙදුණ මූලික ඇඳින්වීම, මුලින්ම අපි කතා කරපු කාරණාත් එක්ක මොනවා හරි ගැටලුවක් හෝ කතා කරන්න තියෙනවා නම් අපි අවස්ථාව දෙන්නම්. ඊට පස්සේ එහෙම නැත්තම් අපිට පුළුවන් ලිපියේ ඉතුරු ටික කතා කරගෙන යන්න. තෙරුවන් සරණයි. හොඳයි, අපි එහෙමනම් මේ ලිපියේ මේ දේශනාවේ අන්තර්ගත යාර්ථ විග්‍රහය විමසමින් ඉදිරියට යමු. ඉතින් පින්වත්නි, විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන හැම කෙනෙක්ම සත්‍යගවේෂී චින්තනයත් එක්ක ප්‍රතිපදාවකට යොමු වෙන්නට උත්සාහ කරන පිරිසක්. එතකොට අපිට මේ ජීවිතය ගත කරද්දී විවිධ ක්‍රමවේද ඔස්සේ විචක්ෂණය පුරු කරගන්නට අවස්ථාව තියෙනවා. එතනදී එක අවස්ථාවක් තමයි අපි දැන් මේ ප්‍රයෝජනයට ගන්නෙ. මොකක්ද මේ ස්වාමීන් වහන්සේ විසින් අර්ථ විග්‍රහ කරන්නට යෙදුන ධාතු විභංග සූත්‍රය ඉගෙන ගන්න එක තමයි අපි මේ කරන්නේ. උන්වහන්සේ පැහැදිලි කරලා දෙන කාරණාත් එක්ක සූත්‍ර දේශනාවේ අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කළානේ. එතකොට ඒක අපි මේ ඒ දේශනාව අපි ශ්‍රවණය කරා වගේම තවදුරටත් ඒකේ අපි පුණ්‍යානුමෝදනාවකුත් සිද්ධ කරන්න ඕන. මේ විදිහට මේ මුද්‍රණේ ටයිප් කරලා ඉවර වෙලා හැම දිනාටම ප්‍රයෝජනෙයි පිණිස මේ කටයුතු සංවිධානය කරපු ඇත්තන්ට ඒ කියපු කාරණේ විමසීමක් මේ කරන්නේ. එතකොට මේකත් එක්ක අපි හිතාගෙන යනකොට අපිට ඒක ලොකු උපකාරයක්. ඒක නිසා හොඳ අවධානෙන් අපි හැමෝම මේ කියන්නේ මොකක්ද කියන විමසීමත් එක්ක අපි අවධානය යොමු කරගෙන යමු. ඉතින් අද දවසේ අපි ලිපියට අවධානය යොමු කරමු. එතකොට ඔන්න පැහැදිලි කරනවා, මේවා තමයි පුරුෂයාව ච පස්සායතනං අයම් බික්කු පුරිසෝති ඉති අන්තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං. ස්පර්ශ ආයතන හය කියන්නේ පුරුෂයා කියලා කිව්වේ මෙන්න මේ සඳහා. අට්ඨාරස මනෝපවිචාරං අයම්බික්කූ පුරිසෝති ඉතිකෝ පනීතං බුත්තං කිංචේතං පටිච්ච බුත්තා. එතකොට පසුගිය ලිපිය බලද්දී පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක්, ස්පර්ශ ආයතන හයක් කියලා විග්‍රහ කළානේ. එතකොට දැන් මෙතනදී සඳහන් කරනවා අට්ඨාරස මනෝපවිචාරං අයං භික්ඛූ පුරිසෝති ඉතිකෝ පනීතං බුද්ධං කිංචේතං පටිච්ච බුද්ධං. 18 පොලක හිත හැසිරෙනවා කියලා කියන කාරණාවට කියනවා පුරුෂයා කියලා. එතකොට පුරුෂයා කියලා ධාතු හයක්, ස්පර්ශ ආයතන හයක් කියන කාරණේ පසුගිය සතියේ විග්‍රහ කරන්නට යෙදුන. දැන් කියනවා පුරුෂයා කියලා කියන්නේ හිත හැසිරෙන තැන් 18කට. 18 පොලක හිත හැසිරෙනවා කියන කාරණාවට කියනවා පුරුෂයා කියලා. කුමක් සඳහාද ඒක කිව්වේ? මොන දැන් පුරුෂයා කියලා කියනවා හිත හැසිරෙන තැන් 18කට. චක්කුණා රූපං දිස්වා සෝමනස්සට්ඨානියං රූපං උපවිචරති. දෝමනස්සට්ඨානියං රූපං විචරති. රූපං උපවිචරති. උපෙක්ඛට්ඨානියං රූපං උපවිචරති. එතකොට මෙතනදී ඇසෙන් රූප දැකලා සොම්නස් ඇතිවන ආකාරයට හිත හැසිරෙනවා. දොම්නස් ඇතිවන ආකාරයට හිත හැසිරෙනවා. උපේක්ෂාව ඇතිවන ආකාරයට හිත හැසිරෙනවා. එතකොට පුරුෂයෙක් කියලා කියන කාරණේදී විග්‍රහ කරනවා චක්කුණා රූපං දිස්වා සෝමනස්සට්ඨානියං උපචරති. ඇසෙන් රූප දැකලා සොම්නස් ඇතිවන ආකාරයට හිත හැසිරෙනවා. එතකොට සොම්නස්, දොම්නස්, උපේක්ෂා කියලා කාරණා තුනක් එතෙන්ට එකතු කරනනේ. එතෙන්ට ඉස්මතු කරනවානේ. එතකොට මේ විදිහටම පැහැදිලි කරනවා ඇසෙන් රූප දැකලා චක්කුණා රූපං දිස්වා. ඇසෙන් රූප දැකලා සොම්නස් වන ආකාරයට හිත හැසිරෙනවා. දොම්නස් ඇතිවන ආකාරයට හිත හැසිරෙනවා. උපේක්ෂාව ඇතිවන ආකාරයට හිත හැසිරෙනවා. එතකොට මනුස්සයෙක් පුරුෂයෙක් කියලා කියන්නේ ඇහැ ඔස්සේ පුරිසත්වය යෙදෙනකොට මෙන්න ඒ විඳවිල්ලක් එක්ක තමයි ඉන්නේ. අන්න ඒ විදිහටම සෝතේන සද්දං සුත්තා. කනෙන් ශබ්ද අහලා. නාසයෙන් ගන්ධ ලබලා. දිවෙන් රස ලබලා. කයෙන් පහස ලබලා. මනසින් හිතලා. මේ හැම එකකදීම සොම්නස, දොම්නස, උපේක්ෂාව කියන මෙන්න මේ ආකාරයට හැසිරීමක් තමයි ජීවිතයේ වාසය කිරීමක් කියලා කියන්නේ. ඒකට කියන්නේ පුරුෂයා කියලා. අට්ඨාරස මනෝපවිචාරෝ අයං භික්ඛූ පුරිසෝති ඉති යං තං බුත්තං ඉදමිතං පටිච්ච බුත්තං. පුරුෂයා කියලා කිව්වා. අට්ඨාරස මනෝපවිචාර මම ඒක පටන් ගද්දිම පැහැදිලි කරේ චතුරාදිට්ඨාන පුරිසයා කියන එකත් එක්කමයි. එතකොට බලන්න මෙතනදී මේ විග්‍රහ කරන්නේ පුරිසයා කියන එකනේ. එතකොට ධාතු හයක්, ස්පර්ශ ආයතන හයක්, හිත හැසිරෙන තැන් 18ක්. දැන් 18 කොහොමද කියලා මෙතන ඉස්මතු කරානේ නේ. ඇස, කන, නාසය, දිව, කය, මන. එතකොට ඇසින් රූප දැකලා, කනින් ශබ්ද අහලා, නාසයෙන් ගන්ධ ලබලා, දිවෙන් රස ලබලා, කයින් පහස ලබලා, මනසින් හිතලා. එතකොට මේ හැම එකක්ම සෝමනස්ස, දෝමනස්ස, සොම්නස්ස, දොම්නස්ස, උපේක්ෂාව කියන කාරණා තුනත් එක්ක 18යිනේ. එතකොට එක කාරණයක් කරුණු තුනක් ඔස්සේ විග්‍රහ කරනවානේ. ඇසින් රූප දැකලා සොම්නස, දොම්නස, උපේක්ෂාව. එතකොට ඒ වගේ කාරණා හයක් තියෙනවානේ. එතකොට ඒ කරුණු හයම එකතු කරාට පස්සේ 18යි. එතකොට මේ යෙදීම් 18ක් නේද? පුරුෂයෙක් කියලා කියන්නේ. එතකොට බලන්න ජීවි පුරුෂයෙක් කියලා කියන්නේ ඔන්න ඔය කියන කාරණා 18ක එකතුවකට. එතකොට යම්කිසි විදියකට ගෝචර වෙන්න පුළුවන් ඇසින් රූපයක් දැකලා සොම්නසක් ඉස්මතු වෙන්න පුළුවන් නේ. ඊළඟට ඇසින් රූපයක් දැකලා දොම්නසක් එකතු වෙන්න පුළුවන්. ඉස්මතු වෙන්න පුළුවන්. ඇසින් රූපයක් දැකලා උපේක්ෂාවක් ඉස්මතු වෙන්න පුළුවන්. කනින් ශබ්දයක් අහලා සොම්නසක් ඇති වෙන්න පුළුවන්. දොම්නසක් ඇති වෙන්න පුළුවන්. උපේක්ෂාවක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ විදියට 18 පොලක හිත හැසිරෙනවා කියලා කියනවනේ. ඒතර බලන්න ජීවිතයක් කියලා කියන්නේ පුරුෂයෙක් කියලා කියන්නේ නේද? පුරුෂයෙක් කියලා කියන්නේ එතකොට මෙන්න මේ කියන හිත හැසිරෙන තැන 18කට. ඔය කාරණා 18කින් එකක තමයි යම්කිසි පුරුෂයෙක් ජීවිත භාවිතයේදී යෙදෙන්නේ නේ. එතකොට මෙතෙන්ට එකතු කරනවා මේ මම ඒක පටන් ගද්දිම පැහැදිලි කරේ චතුරාදිත්තාන පුරුෂයා කියන එකත් එක්කමයි. චතුරාදිත්තානෝ අයම් බික්ඛූ පුරිසෝති ඉතිකෝ පනීතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං. චතුරාදිත්තානය පුරුෂයා කියලා කීවම ඒක කුමක් සඳහාද මං පැහැදිලි කරේ කියලා ඉදිරිපත් කරනවා. චතුරාදිත්තානය හිතේ දැඩි කරලා ගන්න ගතිය, අදිෂ්ඨානයක් ගන්න ගති හතරක් තියෙනවා. එතකොට ඒකත් තියෙන්නේ පුරුෂයේ කුටමයි. එතකොට පුරුෂයාට ගෝචර වෙන කාරණාවක් යෙදෙන තැනදී පුරුෂයාගේම යෙදෙන වැඩපිළිවෙලක් ඔස්සේ තමයි පුරුෂයා කියන භාවත්වයට ඉඩක් එන්නේ නැත්තේ. ඒ අදිෂ්ඨාන හතරේ පිහිටියාම එතකොට දැන් පුරුෂයා කියලා හිත හැසිරෙන දැන් 18ක් කියලා ඉස්මතු කරානේ. එතකොට මෙන්න මෙතනදී මේ චතුරාදිත්තානය කියන කාරණේ කතා කරනවා. මෙන්න මෙතන පොඩ්ඩක් විශේෂයෙන් අපි අවධානය යොමු කරමු. එතකොට පුරුෂයාට ගෝචර වෙන කාරණාවක් යෙදෙන තැනදී පුරුෂයාගේම යෙදෙන වැඩපිළිවෙලක් ඔස්සේ තමයි පුරුෂයා කියන භාවත්වයට ඉඩක් එන්නේ නැත්තේ. එතකොට මෙන්න මේ කියන චතුරාදිත්තානේ පිහිටනකොට පුරුෂයා කියන භාවත්වයට ඉඩක් එන්නේ නැහැ. එතකොට දැන් මොනවා හරි යෙදීමක් නේ. දැන් ජීවිත භාවිතයේදී යම්කිසි යෙදීමක් වෙනකොට මෙන්න මේ කියන චතුරාදිත්තානේ භාවිත වෙනවනම්, මෙන්න මේ කියන වැඩපිළිවෙල භාවිත වෙනවනම් පුරුෂයා කියන භාවත්වයට ඉඩක් ඉන්නේ නැහැ කියනවා. එතකොට පුරුෂයා කියන භාවත්වයට ඉඩක් එනවනම් මේ කියන කාරණා හතර පිළිතලා නැහැ. එතකොට පුරුෂයා කියන කාරණේට එතෙන්ට ඒ භාවත්වයකට යනවනම් මෙන්න මේ කියන චතුරාදිත්තානෙ පිළිතලා නැහැ. මොකද්ද චතුරාදිත්තානය? පඤ්ඤාදිත්තානෝ, සච්ඡාදිත්තානෝ, චාගාදිත්තානෝ, උපසමාදිත්තානෝ. චතුරාදිත්තානෝ අයම් බික්ඛූ පුරිසෝති ඉති යන්තං වුත්තං இதமே தங் பட்டிச்ச புத்தம். அன்ன அதிஷ்டான ஹதர ප්‍රඥාව කියන අදිෂ්ඨානය, සත්‍යය කියන අදිෂ්ඨානය, ත්‍යාගය කියන අදිෂ්ඨානය, සංසිඳීම කියන අදිෂ්ඨානය. එතකොට මෙන්න මේ කියන චතුරාදිත්‍යාණයෙන් යුක්ත නම් අර පුරුෂයා කියන භාවත්වයට එන්න ඉඩක් නැහැ. දැන් පළවෙනි එක විග්‍රහ කරනවා. දැන් විග්‍රහ කළ යුත්තේ මාර්ගයක යන වැඩපිළිවෙලක් නම් පුරුෂයෙකුගේ ගෝචරත්වය නම් පැහැදිලි කළේ. පුරුෂයා මේ අදිෂ්ඨානවල ඉන්න ආකාරයෙන් විග්‍රහ කළ යුත්තේ ප්‍රතිපදාවක් මාර්ගයක් ඉදිරිපත් කරද්දී ඒ මාර්ගය විය යුත්තේ නිකං ඔහේ ධාතු කියලා විග්‍රහ කරලා හරියන්නේ නැහැ. ධාතු විග්‍රහ කළ යුත්තේ අදිෂ්ඨාන හතරක පිහිටාගෙන කරන වැඩපිළිවෙලේදී ධාතු ගෝචර කරගෙන ඒ ධාතුව ඔස්සේ අදිෂ්ඨාන හතරේ පිහිටලා යන වැඩපිළිවෙල තමයි විග්‍රහ කරන්නේ. එතකොට පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක් කියලා කිව්වනේ. එතකොට නිකං හේ ධාතු විග්‍රහයක් ඉදිරිපත් කිරීමක් නෙවෙයි, මාර්ගය කියන කාරණේදී දැන් පඨවි ධාතු කියනකොට යම් ඒ ගෝචරත්වය පඨවි ධාතු කියන කාරණේ නම් මෙන්න මේ කියන වැඩපිළිවෙලත් එක්ක මේ කියන අදිෂ්ඨාන හතර පිහිටලා තමයි විග්‍රහ කරන්නේ. එතකොට අප්‍රමාදී භාවය තියෙන්නේ ප්‍රඥාවෙන් කියලා කියනවනේ මේ සූත්‍රෙනේ. පඤ්ඤානප්පමජ්ජේය ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්නේ. එහෙමනම් යම්කිසි ගෝචරත්වයක් යම්කිසි යෙදීමක් විමසනකොට ඒක නිකන් විග්‍රහ කරලා හරියන්නේ නැහැ. මෙන්න මේ කියන චතුරාදිත්‍යාණේ පිහිටලා. එතකොට පළවෙනි එකේ පිහිටලා දෙවෙනි එක නැතුව තුන්වෙනි එක නැතුව හතරවෙනි එක නැතුව කියන එක නෙවෙයි. මාර්ගයක් කියනකොට මේ කියන ප්‍රතිපදාවේ භාවිතයක් වෙන්නේ නේ. අදිෂ්ඨාන හතරක පිහිටාගෙන කරන වැඩපිළිවෙලේදී ධාතු ගෝචර කරගෙන ඒ ධාතුව ඔස්සේ අදිෂ්ඨාන හතර පිහිටල යන වැඩපිළිවෙල තමයි විග්‍රහ කරන්නේ. ධාතු කියන කාරණාව සම්පූර්ණයෙන් විග්‍රහ කරන්න ගියොත් ධාතු කියන කාරණාව සම්පූර්ණයෙන් විග්‍රහ කරන්න ගියොත් සත්‍ය වශයෙන් තියෙන එකක් හැටියට එතනම කියවිලා ඉවරයි. එතන ලෝකය තුල තිබෙන්නා වූ සත්‍යයක් තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන සත්‍යය අංග සම්පූර්ණ නෑ කියලා. ඇයි? ධාතු හය වෙනම විග්‍රහ කරන්න පුළුවන් ඉතර වෙන්නේ නැතිව. ඊතර වීමක් අර්ථාන්විත වෙන්නේ නැතිව. එතකොට ධාතු කියන කාරණාව සම්පූර්ණයෙන් විග්‍රහ කරන්න ගියොත් එතකොට పూర్වේදී විග්‍රහ කරානේ පඨවි ධාතු කියන කාරණේනේ. එතකොට ඒ කාරණය ඔස්සේ විමසීමක් කරනකොට ඒක මෙන්න මේ කියන චතුරාදිත්‍යානේ පිහිටරණේ විග්‍රහ කරන්න තියෙන්නේ. එතකොට පඨවි ධාතු කියන එක විමසද්දී ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා, සත්‍ය රකින්නවා, ත්‍යාගය උරුදු කරනවා, සංසිඳීමේ ඉක්මනවා කියන වැඩපිළිවෙල අර්ථාන්විත වෙන්න වෙනවනේ. එහෙම නැතුව ධාතු හය වෙන වෙනම විග්‍රහ කරන්න පුළුවන් ඊතර වෙන්නේ නැතිව. ඊතර වීම කාර්තාන්විත වෙන්නේ නැතිව තමයි. එතකොට දැන් සාක්කාත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාක්කාතයිනේ සම්දික්කයිනේ. එතකොට සුක්කාත මනාකොට දේශනා කරන ධර්මයක් නේනේ. එතකොට අර කාරණා සියල්ලම විග්‍රහ කරලා තියෙනවානේ. පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක්. එතකොට ඒ කාරණා හය ඒ විදිහට විග්‍රහ කරලා තියෙනවානේ. නමුත් යම්කිසි දැන් පඨවි ධාතුව කියන කාරණය යෙදීම හැටියට විමසද්දී මෙන්න මේ කියන චතුරාදිත්‍යානේ පිහිටනවා කියන කාරණය ඉස්මතු වෙනවානේ. එතකොට එහෙම නොවුනොත් එහෙම මේක දැන් පඨවි ධාතුව දැකලා ඊට පස්සේ ආපෝ ධාතුව දකින්න ඕන එහෙම කාරණයක් නෙවෙයිනේ. එතකොට මෙතනදී කියන්නේ ධාතු කියන කාරණාව සම්පූර්ණයෙන් විග්‍රහ කරන්න ගියොත් සත්‍ය වශයෙන් තියෙන එකක් හැටියට එතනම කියන ඉවරයි. එතන ලෝකය තුල තිබෙන්නා වූ සත්‍යයක් තියෙනවා. පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක් කියන කාරණේනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන සත්‍ය අංග සම්පූර්ණ නැහැ. ඇයි? ධාතු කරන්න පුළුවන් ඉතර වෙන්නේ නැතිව. මම අර ඊයේ පැහැදිලි කරලා පෙන්නුවා තිත්තායතන සූත්‍රය කියලා දෙනකොට වේදනාව විග්‍රහ කරන එක වේදනාව කියන්නේ මෙහෙමයි කියලා. සැප දුක අදුක්කම සුඛ වේදනාවන් වලට නිත්‍ය ඒකාන්ත භාවයක් නෙමෙයි පැහැදිලි කරන්නේ. සැප දුක් අදුක්කම සුඛ වේදනාවන් පිළිබඳව ඇහුවට පස්සේ ඒවට පෙන්වලා දෙන්නේ තිඹරුක සූත්‍රයේ, ඊළඟට තිත්තායතන සූත්‍රයේ පෙන්වලා දෙන්නේ පටිච්ච සමුප්පාදය. එතකොට අඥාන කමින් ගොඩනගින්නා වූ ලෝකයක ස්වභාවයක් තමයි පැහැදිලි කරලා පෙන්වන්නේ. එතකොට ඒක නුවණක් වුණා නම් අඥානකම ඉක්මලා තියෙනවා. එහෙනම් මෙතන සැප දුක අදුක්කම සුඛෙහි විග්‍රහයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තොර තිත්තායතන සූත්‍රය තිඹුරුක සූත්‍රයේදී විග්‍රහ කරන්නේ ඒ තප දුක අදුක්කම සුඛ වේදනාවන් පිළිබඳව ඇහුවට පස්සේ එතනදී අර පටිච්ච සමුප්පාදේ කියන කාරණාවනේ පෙන්නන්නේ. එතකොට දැන් සැප වේදනාව දුක් වේදනාව අදුක්කම සුඛ වේදනාව කියලා වෙන්වෙන් වශයෙන් මේ කාරණා ඒ ගෝචර වෙන ආකාරය ගැන ඉස්මතු කරනවානේ. එතකොට අඥානකමින් ගොඩනගන්නා වූ ලෝකයක ස්වභාවයක් තමයි පැහැදිලි කරලා පෙන්වන්නේ. ඒත් ලෝකයට ලෝකයේ ඉන්න කෙනෙකුට ලෝකයට විග්‍රහයක් දෙන්නට ඕනනේ. එතකොට පරිපූර්ණ වශයෙන් ඒ යෙදෙන කාරණා පිළිබඳව විග්‍රහයක් එළියට දෙනවනේ. හැබැයි එහෙනම් මෙතන සැප දුක අදුක්කම සුඛේ විග්‍රහය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ එතකොට ඒක නුවණක් වුණා නම් අඥානකම ඉක්මිලා. එතකොට දැන් ජීවිතය කියල කියන්නේ එතකොට මෙන්න මේ කියන ගෝචරත්වයන්නේ සැප කියන සැපවිඳීමක් දුක්විඳීමක් අදුක්කම සුඛ විඳීමක් තමයි ජීවිත භාවිතයේ ස්වභාවයනේ. එතකොට ඒ ඒ ජීවිතය කියල කියන හාත්පස යෙදෙන කාරණා ටික තමයි එතනදී විග්‍රහ කරන්න. හැබැයි ඒ කාරණය නුවණක් වුණාන දැන් සැප කියන කාරණය අර්ථාන්විත අර චතුරාදිට්ඨාණයෙන් යුක්ත වුණා නම් ඒක නුවණක්නේ. එතකොට ඒ නුවණ නුවණක භාවිතයකටනේ. එතකොට එතන අඥානකම ඉක්මවිලානේ. හැබැයි එතන සැප දුක අදුක්කම සුඛෙහි විග්‍රහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතන ඒක නුවණක ස්වභාවයක් නම් නමුත් මේක ලෝකයේ ප්‍රතිපදාවක් හොයන යම්කිසි කල්යාණ මිත්‍රයෙකුට අනුගත වෙච්ච බාහිරකට යොමු වෙච්ච කෙනෙකුට ඒ කාරණා පිළිබඳ විග්‍රහ කරලා දෙන්නට ඕනනේ. ජීවිත භාවිතයේදී යෙදෙන කාරණානේ. එතකොට සැප විඳීම දුක් විඳීම අදුක්කම සුඛ විඳීම කියන කාරණානේ. විඳීම කියන කාරණේ අර්ථාන්විත වෙලා ඥානයක් වුණා නම් එතන අන්න පටිච්ච සමුප්පාදය කියන ඒ දැක්මක් එක්කනේ එතන ඉස්මතු වෙන්නේ. නමුත් ඒක විග්‍රහ කරලා දෙන්න ඒක කියලා දීම සඳහා ඒක කියලා දෙන්න ඕනනේ ජීවිත භාවිතයේ ස්වභාවය පිළිබඳ. එතකොට ඒකට අන්න ඒ සැප දුක අදුක්කම සුඛ කියන විග්‍රහයක් ඉදිරිපත් කරනවා. ඊළඟට ඒ විදිහට ධාතු පිළිබඳවත් දැන් මේ ප්‍රශ්නේ ඇහුවා නම් තිම්බරුක ඔන්න දැන් තිම්බරුක ඇහුවා සැප තමන්ද කරන්නේ දුක තමන්ද කරන්නේ. ඔය ප්‍රශ්න ටික තිම්බරුක ඇහුවා නම් මෙතෙන්ට තොරණ පටවිය කියන කාරණාව තමන්ද කරන්නේ. තිම්බරුක අහනවනේ සැප තමන්ද කරන්නේ අනුන්ද කරන්නේ ආදී වශයෙන් අහනවනේ. ඒ විදිහටම පටවිය කියන කාරණාව තමන්ද කරන්නේ පටවිය කියන කාරණාව අනුන්ද කරන්නේ. නැත්නම් පටවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන කරුණු ටික තමන්ද කරන්නේ. දැන් අපට තමන්ට දැනෙන එකක් කියලා නෙවෙයිද යන්නේ. අපට සැප දුක අදුක්කම සුඛ තමන් විඳිනවා කියලා නෙවෙයිද යන්නේ. අන්න දැන් තිම්බරුක සූත්‍රයේ තිත්තායතන සූත්‍රයේ ඒකත් එක්ක ස්වාමීන් වහන්සේ කර්මකාරණ ඉස්මතු කරනවා. දැන් අහනවනේ තිම්බරුක සැප තමන්ද කරන්නේ දුක තමන්ද කරන්නේ කියලානේ. එතකොට දැන් අපට තමන්ට දැනෙන එකක් කියලා නෙවෙයිද යන්නේ. එතකොට බලන්න දැන් පඨවි තදගතිය ආපෝ තේජෝ වායෝ තමන්ට දැනෙන එකක් කියලා නෙවෙයිද යන්නේ. අපට සැප දුක අදුක්කම සුඛ තමන් විඳිනවා කියලා නෙවෙයිද යන්නේ. එතකොට විමසීමක් වැටහීම් සහගත විමසීමක් භාවිතා නොවෙනවනම් ජීවිත භාවිතයේදී තමන් විඳිනවා සැප තමන් විඳිනවා කියලම නේද යන්නේ. එහෙම නැත්තං ඊළඟට ඇහුවොත් අනුන්ද කරන්නේ. ඒ කියන්නේ බාහිර තියෙන කාරණාවක් නිසා තමයි මේ ටික අපට ඒකත් තියෙනවානේ ධාතු ටික බාහිරයි කියලා. දැන් ඔය ප්‍රශ්නේ ඇහුවනම් බුදුරජාණන් වහන්සේ තිඹරුක ඊළඟට ඉබේද තියෙන්නේ. සැප තමන්ද කරන්නේ? ප්‍රශ්නේ වැරදි. සැප අනුන්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ ප්‍රශ්නේ වැරදි. එහෙමනම් ඊළඟට අහනවා, එහෙනම් ඉබේද? එතකොට ඔය ප්‍රශ්නේ ඇහුවනම් අර තිඹරුක සූත්‍රය දුන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. මොකද හේතුව, සැප වේදනාව අපි දන්නවා අපි විඳින්නේ කියලා. ඒ සැප වේදනාව, එහෙනම් සැප වේදනාව අපි කරන එකක්. සැප වේදනාව විඳින්නේ අපි නම් ඒ සැප වේදනාව එහෙනම් අපි කරන්නේ නේ. දුක් වේදනාව අපි විඳින්නේ නැද්ද? අපේ අද්දකීම් ලෝකය ගත්තට පස්සේ සැපත් විඳින්නේ අපි, දුකත් විඳින්නේ අපි. තොට බලන්න, ජීවිත භාවිතයකදී සැප විඳීම දුක් විඳීම කියන එක තමන් කියන ගෝචරත්වයක් එක්කනේ ඉන්නේනේ. ඔන්න අනුන් ගැහුවොත්, එතකොට අනුන් ගහපු නිසා විඳින්නේ දුක් වේදනාව. එතකොට සැප වේදනාව විඳින්නේ තමන්. එහෙනම් සැප කියන කාරණාව තමන් විඳින්නේ. එහෙනම් දුක් වේදනාව කියන එක අනුන්ද කරන්නේ? ඔන්න එතකොට අනුන් ගහපු නිසා විඳින්නේ දුක් වේදනාව. අන්න සංචේතනික සූත්‍රයේ පැහැදිලි කරනවා, පරේවා තමන්ම විඳින එකයි, සාමංවා අනුන් නිසා විඳවන එකයි, කයේ සංස්කාර රැස්කරන එකයි. එතකොට තමන්ම රැස් කරන කාරණාව අනුන්ගේ සම්බන්ධයක් නැතිව, අනුන් කරන කාරණාව අනුන්ගේ කාරණාවක් එක්ක කරද්දී, එතකොට මේ විග්‍රහ දෙකම ලෝකය තුල ඇත්ත විග්‍රහයක්ද වැරදි විග්‍රහයක්ද? ලෝකය තුල ඇත්තටම විග්‍රහ කරන්න බෑ. නමුත් අපේ අද්දකීම් ලෝකයට හරි විග්‍රහය අන්න ලෝකයා හොයන්නේ. අද්දකීම් ලෝකයේ ලැබෙන දේ ඇත්තයි කියලා අරගෙන පිරිසිඳ හොයන කාරණාව නෙවෙයිනේ ලෝකයට ගෝචර වෙන්නේ. ඒ කාරණාව පිළිබඳව විග්‍රහයක් දෙන්න හදන්නේ. එතකොට තිඹරුක සූත්‍රයේදී තිඹරුක බුදුරජාණන් වහන්සේගෙන් අහනවනි ප්‍රශ්නය, සැප තමන්ද කරන්නේ, සැප අනුන්ද කරන්නේ, එහෙම නැත්නම් ඉබේද? මේ විදියට මේ විමසනකොට ලෝකය තුල ඇත්ත හෝ ඇත්ත විග්‍රහයක් හරි වැරදි විග්‍රහයක් හරි කියලා ප්‍රශ්නාර්ථයක් නේ දෙන්නේ. පොඩ්ඩක් කල්පනා කළොත් එහෙම. සැප විඳීම කරන්නේ තමන්ද? අර සංචේතනික සූත්‍රයේ කාරණාවක් අරගෙන පරේවා සාමංවා, තමන්ම විඳින එකයි අනුන් නිසා විඳින එකයි. එතකොට සංස්කාර කියන කාරණාව නොදකින කාරණාවත් එක්ක ලෝකයේ පැත්තෙන් ගත්තොත් එහෙම, දැන් ප්‍රශ්න කරනවානේ සැප විඳින්න සැප විඳින්නේ තමන්ද? දුක් විඳින්නේ තමන්ද? එහෙම නැත්නම් අනුන්ද? එහෙම නැත්නම් ඉබේද? ප්‍රශ්න කරනවානේ. එතකොට බලන්න සාපේක්ෂව යම්කිසි එතනදී නිගමනයක් දුන්නොත් එහෙම ලෝකය තුල ඇත්තටම විග්‍රහයක් ඇත්තටම විග්‍රහ කරන්න බෑනේ. නමුත් අපේ අත්දැකීම් ලෝකයට හරි විග්‍රහය අන්න ලෝකයා හොයන්නේ. අත්දැකීම් ලෝකයේ ලැබෙන දේ ඇත්තයි කියලා අරගෙන. එතකොට පිරිසිඳ හොයන කාරණාව නෙමෙයිනේ ලෝකයට ගෝචර වෙන්නේ. ඒ කාරණාව පිළිබඳව විග්‍රහයක් දෙන්න හදන්නේ. දැන් බලන්න එතකොට ඇත්තයි කියලා ගන්නේ නැතිව ඒ කාරණාව හොයන්න කොච්චර නුවණක් තියෙන්න ඕනද? තොට යම්කිසි ගෝචරත්වයක් සැපවිඳීමක් හෝ දුක්විඳීමක් හෝ අදුක්කම සුඛ විඳීමක් කියන ගෝචරත්වයක් වෙද්දී ඒක අර ලෝකයේ පැත්තේ ඉඳගෙන විමසීමක් කළොත් එහෙම පිරිසිඳ නොසොයන තැනදී ලෝකයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒක ලොකු වැරද්දකට යනවනේ. එතකොට ඒ කාරණාව පිළිබඳව හොයන්න ඒ කාරණාව පිළිබඳ විමසන්න කොච්චර නුවණක් ඕනද කියලා අන්න ඒකට තමයි ඉදමේව සත්‍යං කියලා ගන්නෙ නෑ කියන්නේ. එතකොට ඒ යම්කිසි ජීවිත භාවිතයකදී තමන්ට ගෝචර වෙන කාරණයක් විමසන්න කොච්චරනම් ඒ හැකියාවක් ඉස්මතු වෙලා තියෙන්නට ඕනද? එතකොට අර තමන් කොටු කරගත්ත රාමුව තුල දකින්න දැක්මක් නේ තියෙන්නේ.
අන්න කන්නම
විමසන ගතියත් එක්ක ඉදමේව සත්‍යං කියලා ගන්නේ නෑ කියන්නේ. එතකොට ඒක හොයන්නේ කවුද? පුරුෂේ. එතකොට හොයන කාරණාවේදී එයා පිහිටන්නේ මොකකද? එතකොට ජීවිත භාවිතයේදී යෙදෙන කාරණාවක් නොවිමසනකොට යෙදෙන කාරණාවක් නොවිමසනකොට ඒකත් එක්ක යන ගතියක් නේ තියෙන්නේ. එතකොට යම්කිසි ගෝචරත්වයක් එනකොට සැප දුක අදුක්කම සුඛ කියන ගෝචරත්වයක් එනකොට ඒක ඉදමේව සත්‍යං කියලා ගන්නේ නැතිව ඒක විමසනවා කියලා කියන්නේ කොයිතරම්නම් ඒකට ඒ විමසීමේ හැකියාවක් ඒ භාවිතා බහුලීකృత කිරීමත් එක්ක ඊට පස්සේ සුතේ ශ්‍රුතවත් භාවයත් එක්ක ඒක හොයාගෙන යනකොට ඒ හොයන කාරණාවේදී මොකද පිහිටන්නේ? එතකොට දැන් සැප විඳීම කියන කාරණේ ඉස්මතු වුණා නම් අර තමන්ද කරන්නේ අනුන්ද කරන්නේ ඉබේද කියන කාරණාවලට යන්නේ නැතිව ඉදමේව සත්‍යං කියලා යන්නේ නැතිව ඒ අර විමසන ගතියක්ම නේද ඉස්මතු වෙන්නේ. එතකොට ඒ ගෝචරත්වයක් විමසද්දී ඉදමේව සත්‍යං කියලා යන්නේ නැති වෙනකොට මොකද පිහිටන්නේ? එතකොට ඒ යෙදෙන කාරණේ විමසනකොට ඒ විමස වැටහීම් සහගත විමසීම භාවිත වෙනකොට මොකද පිහිටන්නේ? ප්‍රඥා අදිෂ්ඨානයේ ප්‍රඥාව දැඩි කරගෙන ඒක නෙවෙයිද වෙන්නේ? මොකක්ද කියලා හොයනවා. මොකක්ද? දැන් අපි තිඹුරුක සූත්‍රයට අනුව වේදනාව කියන්නේ මොකක්ද කියලා හොයනවා. එතකොට වේදනාව කියලා බවක් හම්බ වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? පටිච්ච සමුප්පාදය කියලා දකින තැනදී අන්න අඥාන කමිනුයි වේදනාවක් තියෙන්නේ. එතකොට ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම කියන කාරණාව. එතකොට හොයන්නේ වැටහීම් සහගත බවකින් නෙමෙයි. එතකොට වේදනාවක් සැප විඳීම කියන කාරණාව විමසද්දී අන්න එයා විමසගෙන යනකොට සැප විඳින්නේ තමන්ද අනුන්ද ඉබේද කියන කාරණාවට ගිහිල්ලා හේතු වෙන්නේ නැහනේ. ඒතොර එයාගේ තියෙන විමසන ගතියක්. ඉදමීම සච්ඡං කියලා යන්නේ නැති ගතියක් තියෙන්නේ නේ. ඒක හොයන ගතියක්. එතකොට වැටහීම් සහගත බවකින් යුක්තව හොයන ගතියක් නේ. එතකොට වේදනාව කියලා බවක් හම්බ වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? පටිච්ච සමුප්පාදයේ දකින්න තැනදී. අන්න එතකොට ඒ වැටහීමනේ භාවිත වෙන්නේ නේ. එතකොට අන්න අඥාන කමිනුයි වේදනාව තියෙන්නේ. අඥාන කමින් වේදනාවක් තියෙන්නේ කියලා දකින එක නුවණක් නම් අඥාන කමට ඉඩක් තියෙනවද? නැහැ. එහෙනම් වේදනාව කතාවක් නැහැ. එතකොට බලන්න මොනවා හරි ගෝචරත්වයක්, සැප විඳීමක්, දුක් විඳීම, සැප විඳීම, දුක් විඳීම, අදුක්කම සුඛ විඳීමනේ. ජීවිතේ ඔය කියන අත්දැකීම් ටිකනේ නේ. එතකොට එහෙම අත්දැකීමක් එනකොට එයා අන්න වැටහීම් සහගත බවකින් යුක්තව තමයි මේක බලන්නේ. එතකොට මේ වැටහීම් සහගත බව කියන එක මොකද්ද? සකස් වෙන ස්වභාවය දැකලා නේ. එතකොට පටිච්චසමුප්පාදය දකින්න තැනදී. එතකොට අන්න අඥාන කමිනුයි වේදනාව තියෙන්නේ. අඥාන කමිනුයි වේදනාවේ තියෙන්නේ කියලා දකින්න එක නුවණක් නම් අඥාන කමට ඉඩක් තියනවද? නැහැ. එහෙනම් වේදනාව කතාවක් නැහැ. ඔය ප්‍රශ්න ටිකම තිඹරුක මෙතෙන්දි අහුවනවා. පටවි කියන කාරණාව. අපි බලන්නේ හැම වෙලේම පටවි බාහිරයි. නැත්නම් තද ගතිය දැනෙන්නේ මට. නේ? තද ගතිය කියන එක තමන්ටද? තද ගතිය කියන එක අනුන්ද? නැත්නම් තද ගතිය දැනෙන්නේ නිකන් ඒකට කිසි සම්බන්ධයක් නැහැ. ඔහේ තියෙන එක තද ගතිය කියලා කියන්නේ. මොන දැන් තිඹුරු කහපු ප්‍රශ්නෙත් එක්ක සැප විඳීම තමන්ද? සැප විඳින්නේ අනුන්ද? නැත්නම් ඉබේදනේ. එනම් තද ගතිය කියන්නේ තද ගතිය දැනෙන්නේ මටද? තද ගතිය දැනෙන්නේ බාහිරද? තද ගතිය කියන එක දැනෙන්නේ බාහිරද නැත්නම් මටද? එහෙම නැත්නම් කිසි සම්බන්ධයක් නැහැ, ඉබේද. ඒක ලෝකයේ ස්වභාවයක්. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝකයට ප්‍රකාශ කරන සත්‍ය කාරණය කොච්චර ගාම්භීර ස්වභාවයක්දනේ. එතකොට ලෝකයේ පැත්තෙන් යන්න තියෙන විමසන්න තියෙන ස්වභාවයක් එක්කම නෙමේ ඉස්මතු වෙන්නේ නේ. තදගතිය තමන්ටද? එහෙම නැත්නම් තදගතිය කියලා කිය තදගතිය කියලා තදගතිය දැනෙන්නේ මටද? එහෙම නැත්නම් තදගතිය බාහිරද? එහෙම නැත්නම් ඉබේද? එතකොට ඒක ලෝකයේ ස්වභාවයක්. අනුන් තමුන් කියල එකක් නෙවෙයි. නිකං ඉබේ වගේ. ඔන්න ඔය තැන්වලට යනවනේ දැන්. අපේ අධ්‍යක්ීම් ලෝකයෙන් හිතලා බලන්න. අපේ අධ්‍යක්ීම් ලෝකයෙන් හිතලා බලන්න. අපට තද ගතියක් දැනෙනකොට ඔන්න ඔබ කකුල තියන් ඉන්නවනේ බිමින්නේ. ඔන්න අධ්‍යක්ීම් ලෝකයත් එක්ක බලමුකෝ. අපට තද ගතියක් දැනෙනකොට බාහිර එක නෙවෙයිද දැනෙන්නේ? එහෙනම් බාහිර තමා තද ගතිය තියෙන්නේ. තව දෙයක් අපට හිතෙනකොට හිතෙනවා නෑ මටයි තදගතිය කියලා හිතෙනවා. ඔන්න එක්කෝ තදගතිය කියලා කියන්නේ බාහිරයි කියලා හිතනවා, එහෙම නැත්නම් තදගතිය මටයි කියලා හිතනවා. ඔන්න එතකොට අනිත් පැත්තෙන් ආයේ හිතන එක. එතකොට එහෙනම් පටවිය හැදුනේ මොකෙන්ද? අර තිම්බරුක අහන ප්‍රශ්නේ වගේ එක්කෝ තමා තුළින් තමා කරපු දෙයක් පටවිය, නැතිනම් අනුන් කරපු දෙයක් පටවිය. එතකොට මේ තදගතිය කියන කාරණේ තමන් කරපු දෙයක්. එහෙම නැත්තම් පටවිය කියන එක බාහිරයි අනුන් කරපු දෙයක්, නැතිනම් ඉබේ තියෙන දෙයක්. දැන් බලන්න තදගතිය කියන කාරණාව දැන් අත්දැකීමක් විමසුවත් එහෙම කකුල බිම තියාගෙන ඉන්නකොට තදගතියක්නේ අපිට ගෝචර වෙන කාරණේ. මට තදගතියක් දැනෙනවානේ. එහෙම නැත්තම් තදගතිය බාහිරේ. එහෙම නැත්තම් තදගතිය කියන කීබේ, නැතිනම් ඉබේ තියෙන දෙයක්. ඔන්න ඔය කාරණාව නැතිව ප්‍රඥාවේ කෘත්‍ය ඉස්මතු වෙනවා නම්, ප්‍රඥාවේ කෘත්‍ය තමයි යෙදෙන කාරණාව විමසන ගතිය. මේ විමසන ගතිය එනකොට මොකක්ද වෙන්නේ? දැන් ඔන්න ගෝචරත්වයක් යෙදිලා තියෙනවා තදගතියක්. තදගතියක් කියන කාරණාවක එක්කෝ වැටහීමෙන් ඉන්නේ ලෝකයත් එක්ක. මට මගේ තදගතිය, මම මගේ තදගතිය මට. එහෙම නැත්තම් බාහිර, එහෙම නැත්තම් ඉබේ කියලානේ. ඔන්න කියනවා ප්‍රඥාවේ කෘත්‍ය තමයි යෙදෙන කාරණාව විමසන ගතිය. මේ විමසන ගතියනකොට මොකද වෙන්නේ? පඤ්ඤං නප්ප මජ්ජේය, ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම. එකක් නෙවෙයි ඔක්කොම වෙනවා. බලන්න මේ ලස්සනනේ. මේ දැන් ප්‍රඥාවෙන්නේ අප්‍රමාදී වෙන්න කියන්නේ මාර්ගයක් කියලා කිව්වනේ නේද? පුරුෂයා කියලා කියන්නේ හිත හැසිරෙන තැන් 18ක්. ඒක අර චතුරාදිත්‍යාණයට, චතුරාදිත්‍යාණයත් එක්කමනේ පුරුෂයා කියලා කියන්නේ නේ. එතකොට මෙතනදී දැන් පුරුෂයා කියලා කියන්නේ ධාතු 6ක් කිව්වනේ. ඒකෙදි පඨවි ධාතු, තදගතිය. තදගතිය කියන කාරණාව විමසනකොට විමසන්නේ අන්න චතුරාදිත්‍යාණයට සමීප කරලානේ. චතුරා විමසීම කියන්නේ මේතකොට මේ මාර්ගය භාවිතා වීමක්නේ. එතකොට මොකද්ද වෙන්නේ? පඤ්ඤං නප්පමජ්ජේයි, ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම. එකක් නෙවෙයි ඔක්කොම වෙනවා. සච්චමනු රක්කේය, සත්‍ය රකින්නවා. සත්‍ය මොකක්ද? සත්‍ය වෙන්නේ බොරුවේ ලැබ නොගැනීම. එතකොට සත්‍ය ඉස්මතු වෙනකොට දැන් ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනකොට සත්‍ය රැකිනවනේ සත්‍ය රැකිනවා. එතකොට වැරද්ද හැටියට දකින්නකමනේ නිවැරද්දනේ. එතකොට වැරද්ද හැටියට දකින්නවා සත්‍ය රැකිනවා කියන්නේ බොරු වෙලග නොගැනීම. දැන් අපි පටවිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව පටවියක් තියෙනවා කියලා ලං වෙනවා. ඒකට විග්‍රහයක් දෙන එක සාධාරණයි. ඒක බලන්න මේ වැටහීම් සහගත බවින් යෙදෙන කාරණය විමසනවා කියන කාරණයයි. එහෙම නොවි විමසද්දී ඒකට මොකද වෙන්නේ? පටවිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව පටවියක් තියෙනවා කියලා ලං වෙලා ඒකට විග්‍රහයක් දෙන එක සාධාරණයිද? පටවිය කියන කාරණාව දන්නේ නැතිව පටවිය හැදෙන්නේ මෙහෙමයි. පටවිය කියන කාරණාව දන්නේ නැතිව පටවිය හැදෙන්නේ මෙහෙමයි. හරි එහෙමයි කියලා විග්‍රහයක් දෙන එක සාධාරණ නෑ නේද? පටවිය දැනගන්නට ඕන. පටවිය දන්නේ නෑ කියන්නේ මොකක්ද? පටවිය ගැන අන්න මූලපරියාය සූත්‍රේ එනවා පටවි බවට මඤ්ඤණාවක් තියෙන්නේ කියලා. එතකොට බලන්න මේ වැටහීම් සහගත බවකින් භාවිතයක යෙදෙනවා කියන කාරණයයි එහෙම නැතිව පටවිය කියන කාරණාව පිළිබඳව අර්ථකථන දීමයි කියන්නේ කොච්චර අහසයි පොළොවේ වගේ වෙනසක්දනේ. එතකොට මේ පටවිය හැදෙන්නේ මෙහෙමයි අරමයි කියලා විග්‍රහ දෙන එක සාධාරණ නෑනේ. පටවිය දැනගන්නට ඕන. පටවිය දන්නේ නෑ කියන්නේ මොකක්ද? පටවිය ගෙනන්න මූලපරියාය සූත්‍රේනවා පටවි බවට මඤ්ඤණාවක් තියෙන්නේ කියලා. එතකොට දන්නේ කියන්නේ ප්‍රඥාව නෑ. මඤ්ඤතියක් වෙනවනම් මැනීමක් වෙනවනම් ඒ පිළිබඳ වැටහීමක් එන්නේ නැත්තම් එතකොට එතන ප්‍රඥාවක් ඇත්තේ නෑ. පටවිය ගැන හොයන් නැතිනම් පටවිය බව ගන්නවා නම් නුවණ නෑ. එතකොට පටවිය කියන කාරණාව ප්‍රඥාවෙන් යුක්තව පටවිය විමසනවා කියන කාරණාව වෙන්නේ නැත්තම් වැටහීම් සහගත බවකින් යෙදෙන කාරණේ විමසන්නේ නැත්තම් එතකොට පටවිය බව ගන්නවා නම් නුවණ නෑ. එතකොට පටවි කියන්නේ අර තමන්ද පටවිය තමන්ද අනුන්ද ඉබේද කියන කාරණාවන් වලින් ඒ විමසන ගතියෙන් යුක්ත එතෙන්ට යන්නේ නැතිව ඉදමීම සච්ඡං කියලා යන්නේ නැතිව විමසන ගතියක් නොවුනොත් එහෙම එතන අර ඒ සොයන ගතිය කියන කාරණය ප්‍රඥාවෙන් අප්‍රමාදීභාවය කියන කාරණේ වෙන්නේ නැහනේ. එතකොට ඒ වැටහීම් සහගත බවකින් යුක්තව ගන්නවනම් අන්න සත්‍ය රකින්නවා කියන කාරණේ ඉස්මතු වෙනවානේ. එහෙම නැත්තම් සත්‍ය තුලද ඉන්නේ සත්‍ය රකිමින් ඉන්නේ නැහැ. සත්‍ය රකිමින් නෙමේ ඉන්නේ ත්‍යාගවේ වඩමින්ද ඉන්නේ ඒත් නැහැ. අත්හැරීමක් වෙන්නේ නැහැ. අල්ලා ගැනීමක් නෙවෙන්නේ. සංසිඳීමක් වෙනවද නැහැ. එතකොට අර ප්‍රඥාවෙන් අප්‍රමාදී වුණොත් සත්‍ය රැකීම කියන කාරණය, ත්‍යාගයේ පුරුදු කිරීම කියන කාරණය, සංසිඳීමේ හික්මීම කියන කාරණේ වෙනවනේ ප්‍රඥාවෙන් අප්‍රමාදී වුණොත්. එතකොට වැටහීම් යෙදෙන කාරණය විමසන්නේ වැටහෙන ස්වභාවයක. එහෙම නොවුනොත් එහෙම එතන ප්‍රඥාවන්ත ස්වභාවයකින් සොයන ගතියක් නෙවෙයිනේ. එතකොට ප්‍රඥාවන්ත වෙන්නේ කොහොමද? පටවි කියලා ගත්තේයි හොයනවා. තිරිසිඳ හෙවීමේ කෘත්‍ය පුරුෂේ හොයන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? පටවිය තුල läගගෙන ප්‍රමාද වෙන්නේ නැතිව පටවිය මොකක්ද කියලා හොයන්න යනවා. අන්න පටවිය කියන කාරණාව තුලින් ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා.
එතුමන් සම්මතයි ප්‍රශ්නයක් අහන්නද?
අහන්නම්.
ඕකේ. සමහන් වහන්සේ දැන් උත්තරනේදී තද ගතිය, ගතිය කියන්නේ ස්වභාවයක් මම හරි ගස්සන්න ස්වාමීන් වහන්සේ. මේ දැන් ගතිය කියන තැන ස්වභාවයක් කියන එක අපිට උපාදාන කරගන්න බැරි දෙයක් නම් පටවිය කියලා එතෙන්ට නමක් දුන්නු තැන අපිට නිකම්ම ඒකට උපාදාන කරගන්න පුළුවන්. ඒකද ස්වාමීන් වහන්සේ එතන කියන්නේ? එතන ටිකක් තව විස්තර කරලා දෙන්න කරුණාවෙන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඕ අම්මා, තෙරුවන් සරණයි. දැන් වැටහීම් සහගත බවකින්නේ තදගතිය කියන කාරණේ විමසන්න ඕන කිව්වේ.
එහෙමයි.
එතකොට ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම කියන කාරණේ වෙනකොට අර විමසීම උපරිමයට ගිහිල්ලානේ. දැන් තදගතියක් කියන කාරණාවක් ගෝචර වෙනකොට තදගතිය කියන කාරණාව එක්කෝ මට කියලා තදගතිය කියන එකක් තද ස්වභාවය කියන කාරණේ එක්කෝ තමන්ට, එහෙම නැත්නම් තද ස්වභාවය අනුන් අර සංකේතනික සූත්‍රයේදී පරේවා සාමංවා තදගතිය කියන එක තමන්, එහෙම නැත්නම් අනුන්ගේ විඳීමක් නේ, විඳීමක් හැටියට හරි තදගතිය කියන එක ගෝචර වෙනකොට ඒ ඉන්න ස්වභාවයකනේ එතන ඉස්මතු වෙන්නේ. එතකොට ඒක දැන් විමසීමක් කළොත් තදගතිය කියන්නේ තමන්ද, තදගතිය කියන එක අනුන්ද, ඒ විමසන ගතියත් එක්ක එතකොට අන්න වැටහීම් සහගත බවක් ආවොත් තද ස්වභාවය කියන කාරණේ, තද ස්වභාවයක් කියන කාරණේ එතකොට අර විමසන ගතියත් එක්ක අර තමන් හෝ අනුන් හෝ ඉබේ කියන කාරණේට යන්නේ නැති වෙනකොට එතන පිහිටන්න බැරි ගතියක් නිස්මතු වෙන්නේ. ප්‍රශ්නයක්ම නේනේ.
එහෙම තමයි නේද ස්වාමීන් වහන්සේ? හරි.
එතකොට පිරිසිඳ හැවීමක් වැටහීම් සහගත බවක් එනවා තද ගතියක්. එතකොට ඒකත් එක්ක එතකොට තියෙන්නේ අම්ම එතන අර ඉන්න බැරි ගතියක් ඉස්මතු වෙන්න ඕනනේ.
ඔබ වහන්සේ දැන් ඉන්න බැරි ගතියක් කියන්නේ ඒක මේ අල්ලන්න බැරි ගතියක් කියන එකද?
ඔව් ඔව්.
ඒක අල්ල ගන්න බෑ නේද ස්වාමීන් වහන්සේ? හරි. වැටහුණා.
ඉදමීම සත්‍යං කියලා යන්නේ නැත්තම්
එහෙමයි.
එතකොට එතනදි තියෙන්නේම ප්‍රශ්නයක්මනේ. එතකොට ඒකත් එක්ක විමසන ගතියක්මයි ඉස්මතු වෙන්නේ. එතකොට එයා එතකොට අන්න ඒකත් එක්කම බාහිර උපකාරයකට යන්න වෙනවනේ නේ.
බාහිර උපකාරයක් කියන්නේ පටවිය කියලා ගන්න එකද?
ඔ දැන් තද ගතියක් කියලා ඉස්මතු වෙලා තියෙනකොට තද ස්වභාවය කියන එකේදී අර ඉදමීම සත්‍යං කියලාත් යන්නේ නැත්තම් එතකොට එයාට තියෙන්නේ මේ උත්තරයක් නැති තැනකට ඒ විමසන ගතියත් එක්ක අර අතරණ වීමක්මනේ එතනක් තියෙන්නේ.
ඉස්මතු වෙද්දි නේද ස්වාමීන් වහන්සේ
වෙද්දි. ඒක ඉස්මතු වෙද්දි. එතකොට ඒ වැටහීම් සහගත බව කියන කාරණේම අර භාවිත වෙනකොට දැන් තද ගතියක් කියන කාරණයක් ඉස්මතු වුණාට පස්සේ අර තමන්ට අනුන්ට ඉබේ කියන කාරණාවලට යන්නේ නැති වෙනකොට එතන තියෙන්නේ අර ඉදමීම සත්‍යං කියලා තැනට යන්නෙත් නෑනේ. ඒකත් එක්ක හරීම අර කියන්නේ එයාට කර කියා ගන්න දෙයක් නැති තැනකටනේ ඉන්නේ.
එහෙමයි ස්වාමීනි.
වැටහීම් සහගත බවත් එක්ක ක්‍රියාකාරී ස්වභාවයක් ගැන ඉස්මතු වෙලානේ එතකොට. එතකොට ඒකත් ඒක කාරණේ විමසද්දි අන්න ඒක තවදුරටත් විමසගෙන යනකොට අර අර මුලින් කිව්ව අසීමිත චින්තනයක් මෙතෙන්ට ඉස්මතු වෙලානේ තියෙන්නේ. එතකොට ඒ ස්වභාවයත් එක්ක එයාට අර වැටහීම භාවිතාවීමක් මේ වෙන්නේ. එතකොට අන්න බාහිර උපකාරයක් හරි එහෙම නැත්නම් ඒ වැටහීම භාවිතාවීමක් කියන තැනදී අර දැන් බාහිර උපකාරයක් ඉස්මතු වුණොත් එහෙම එතනදී ඒක ඒ දකින්න ඉක්මන් එනවනේ පහසුවක්නේ. එහෙම නැත්නම් තවදුරටත් භාවිතා බහුලීකృత කිරීමත් එක්ක එතනදී මොකෙද පිහිටන්නේ. එතකොට ප්‍රඥාවේ ප්‍රඥාවේ කෘත්‍ය කියන කාරණාව විමසන ගතිය කියලා කිව්වේ. එතකොට තවදුරටත් ඒක විමසනකොට තද ගතිය කියන කාරණාවක් ඉස්මතු වෙලා තියෙනවා නම් එතකොට ඒ අර විමසන ගතියමනේ වැටහීම් සහගතව විමසන ගතියමනේ ඉස්මතු වෙන්නේ. අන්න එතකොට ඒක භාවිත වෙනකොට මඤ්ඤණාවකට යන්නේ නෑ.
පිහිටන්න බෑ නේද ස්වාමීන් වහන්සේ.
පිහිටන්න බෑනේ. එතකොට අන්න ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනකොට සත්‍ය රකින්න ගතිය කියන එක එතන ඉස්මතු වෙනවානේ.
බොහොම පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වැටහුණා.
එතකොට ඒ විදියට විමසගෙන යනකොට අර ප්‍රඥාවෙන් ඒ ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම සත්‍ය රකින්න ගතිය අත්හැරීම ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනකොට සත්‍ය රකින්නවා ත්‍යාගයේ වඩනවා සංසිඳීමේ හික්මෙනවානේ. හැබැයි සත්‍ය දකින්නවා නම් පඨවිය ගැන අන්න මූලපරියාය සූත්‍රයේ එනවා පඨවි බවට මඤ්ඤණාවක් තියෙන්නේ කියලා. එතකොට දන්නේ කියන්නේ ප්‍රඥාව නැහැ. පඨවිය ගැන හොයන්නේ නැතිනම් පඨවිය බව ගන්නවා නම් නුවණ නැහැ. ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්නේ නැහැ. සත්‍ය තුල ද ඉන්නේ සත්‍ය රකිමින් ද ඉන්නේ නැහැ. සත්‍ය රකිමින් නෙමේ ඉන්නේ ත්‍යාගයේ වඩමින් ද ඉන්නේත් නැහැ. අත්හැරීමක් වෙන්නේ නැහැ. අල්වා ගැනීමක් වෙන්නේ. සංසිඳීමක් වෙනවද නැහැ. හැබැයි සත්‍ය දකින්නවා නම් පඨවිය කියන කාරණාවේ පඨවියේ සත්‍ය දකින්නේ කොහොමද? ප්‍රඥාවන්ත වෙනවා. ප්‍රඥාවන්ත වෙන්නේ කොහොමද? පඨවිය කියලා ගත්තේ ඇයි හොයනවා. එතකොට දැන් යම්කිසි ගෝචරත්වය තද ගතියක් කියන කාරණයන්නේ මොනවා හරි එහෙම ප්‍රකට වෙනකොට ඒ විමසන ගතියක් මනේ ඉස්මතු වෙන්නේ ගෝචරත්වයක් විමසනවානේ තද ගතියක් හරි ආපෝ හරි තේජෝ හරි වායෝ හරි ආකාශ හරි විඥාන හරිනේ මොනවා හරි කාරණයක් එතකොට ප්‍රඥාවන්ත වෙන්නේ කොහොමද පටවිය කියලා ගත්තේ හොයනවා පිරිසිඳ හෙවීමේ කෘත්‍ය පුරුෂේ හොයන්න පටන් ගන්නවා දැන් මොකද වෙන්නේ පටවිය තුල ලැබගෙන ප්‍රමාද වෙන්නේ නැතිව පටවිය මොකක්ද කියලා හොයන්න යනවා එතකොට විමසන ගතියක්ම නේදම් ඉස්මතු වෙන්නට ඕන එතකොට ප්‍රඥාවේ කෘත්‍ය කියන කාරණේ යෙදෙන කාරණාව විමසන ගතියම නේද ඉස්මතු වෙන්නේ නේ එතකොට මොන මොකක්ද ගෝචරත්වයේ යෙදීම ඒක විමසන ගතියම තමයි ඉස්මතු වෙන්නේ නේ එතකොට ඒක විමසද්දී තද ගතියක් කියන කාරණාවක් ඒ යෙදෙන කාරණේ විමසගෙන යනකොට ඒ ඔස්සේම විමසද්දී අන්න පටවිය කියන කාරණාව තුළින් ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා එතකොට ඒ වැටහීමම නේද භාවිත වෙන්නේ එතකොට දැන් නොසේන කෙනෙකුට ප්‍රශ්නයක් නැහෙනි ජීවිතයේ අද්දකීම් නොවිමසන කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ හැබැයි සත්‍යයක් අවශ්‍යතාවයේ තියෙන ජීවිතය පිළිබඳ හිතන විමසන කෙනෙකුට යම්කිසි ගෝචරත්වයක් එනකොට එයාගේ ස්වභාවය මොකක්ද? එයාගේ ස්වභාවය මොකක්ද? යෙදෙන කාරණා විමසනවානේ. දැන් යම්කිසි කාලයක් තිස්සේ ධර්මයේ ශ්‍රවණය කරලා ප්‍රතිපදාවක් වඩන්න උත්සාහ කරන ජීවිතයේ සත්‍යවාදීව කටයුතු කරන්න උත්සාහ කරන පිරිසක්නේ. එතකොට යම්කිසි තමන්ගේ ජීවිත අත්දැකීමක් ඉස්මතු වෙනකොට ඒක ඕනම අවස්ථාවක වෙන්න පුළුවන්නේ. දැන් අර කායගත සති සූත්‍රයේ තියෙන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොත් ඉස්සරහට යනකොට ආපසු වෙනකොට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී ඉදිරිපස බලනකොට වටපිට බලනකොට සම්පජානකාරී සිහිනුවණින් යුක්තවනේ මේ විදියට මුළු ජීවිතයම අකුලනකොට දිගහරිනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනකොට සැතපෙන ඉරියව්වනේ ඊට පස්සේ කනකොට බොනකොට ඒ සෑම ඉරියව්වක් වැසිකිලි කැසිකිලි කරනකොට ඊළඟට කතා කරනකොට නිශ්ශබ්දව ඉන්නකොට මේ සියලුම ජීවිත භාවිතයේදී සිහි නුවණින් යුක්තවයි කටයුතු කරා. එතකොට එවැනි ජීවිත භාවිතයක් ඉන්නකොට යෙදෙන යෙදෙන කාරණා ඔස්සේ විමසගෙන යනකොට මොකද වෙන්නේ? ඒ විමසන ගතියක් මනස්මතු වෙන්නේ සිහියක් ඉපැද්දෙන තැනම ඒ වැටහීමනේ භාවිත වෙන්නේ අපි ජීවිතය ගත කරනකොට තද ගතියක් එහෙම නැත්නම් වැగిරෙන ගතිය තද ගතියක් කියලා සාමාන්‍යයෙන් නොහි විමසන් නැති අවස්ථාවලදී එහෙම මොකක්වත් එහෙම අදහසක් නැහැ නේ හැබැයි මේක විමසගෙන යනකොට මොකක්ද ගෝචරත්වය තදගතිය මට තදගතියනේ නැත්තම් තදගතියක් බාහිර ඉබේ ওই විදියට ස්වභාවයක් නියම් කිසි හිතන ගතියක් එක්ක එතකොට ඒ විමසන ගතිය තවදුරටත් තීව්‍ර වෙන්න වෙන්න අන්න ඒ විමසන ගතියත් එක්ක ඉන්න බැරි වෙනවනේ ඉන්න බැරි වෙනවා කියන්නේ ඉදමේව සත්‍යං කියලා යන්නේ නැහැ. තදගතිය කියන එක තදගතියක් කියලා ඉස්මතු වෙනකොට අර ඒ වැටහීම් සහගත බවත් එක්ක මොකද වෙන්නේ? අන්න වැටහීම ඒ සකස් වීමක් සකස් වූ ස්වභාව පටිච්ච සමුප්පාද ස්වභාවය ගැන වැටහීමක් ආවනම් අන්න එතකොට එතන අර වැටහීම් සහගත බවක් මෙතන ඉස්මතු වෙන්නේනේ අන්න ප්‍රඥාවන්ත ස්වභාවයක්නේ සංස්කාර ස්වභාවයක් පිළිබඳ වැටහීමක් එක්ක ඉන්නකොට මොකද වෙන්නේ ඒ විමසන ගතියම ඉස්මතු වෙන්නේ අන්න එතකොට පටවිය කියන කාරණාව තුළින් ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙද්දි මොකද වෙන්නේ ඒක හොයාගෙන හොයාගෙන යද්දි මොකද වෙන්නේ සත්‍ය කරාම යමු වෙනවා සත්‍ය තමයි ප්‍රායෝගිකව රකින්නේ සත්‍ය ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනකොට සත්‍ය රකින්නවා සත්‍ය තමයි ප්‍රායෝගිකව රකින්නේ දැන් තදගතියක් කියන කාරණයක් විමසගෙන යනකොට වැටහීම් සහගත බවක විමසගෙන යනකොට ආර්ය සත්‍ය කුළු ගැන්වෙන්නේ නේ ඒ සත්‍ය රකින්න ස්වභාවය සත්‍ය කරාම යොමු වෙනවා එතකොට ලෝකය අල්ලගෙන ඉන්නවා කියන කාරණාව එක්ක මොකද වෙන්නේ රාගය ද්වේෂය මෝහය කියන අල්ලා ගැනීම බවක් එක්ක ලෝකය හම්බ වෙච්ච පටවිය මුල් කරගෙන අල්ලා ගැනීම ඒක අතහැරීම භාවිතා වෙනව නේද ඒක වඩනවා අත්හැරීම වැඩිමක් වෙනවනේ මොකක්ද දැන් තදගතිය කියන එක තදගතිය කියන ස්වභාවය විමසද්දී වැටහීම් සහගත බවකින් එක විමසනවානේ විමසනකොට සත්‍ය රකින්නවා සත්‍ය ආරක්ෂා වෙනවා අර ආර්ය සත්‍ය අර්ථාන්විත වෙනවානේ පට තදගතිය කියන එක විමසද්දී වැටහීම් සහගත බව භාවිත වෙද්දී සත්‍ය රකින්නවා සත්‍ය රකීම කියන කාරණාවත් එක්කම අර ඒකත් එක්ක අල්ලගෙන ඉන්න ගතිය අර දැන් අම්ම කෙනෙක් ඇවි උපාදානය කියන එකනේ ඒක ඒ අල්වා ගැනීම කියන එක මොකද වෙන්නේ අත්හැරෙනවානේ ඒකත් එක්ක තදගතිය කියන එක විමසගෙන යනකොට වැටහීම් සහගත බවින් විමසගෙන යනකොට සත්‍ය ආරක්ෂා වෙනවා අන්න අල්වා ගැනීම කියන කාරණේ රාගය ද්වේෂය මෝහය කියන අල්ලා ගැනීම බවක් එක්ක ලෝකය හම්බ වෙච්ච පටවිය මුල් කරගෙන අල්ලා ගැනීම ඒක අතහැරීම භාවිතා කරනවා නේද ඒක වඩනවා අන්න ඒක වඩද්දී මොකද වෙන්නේ අවසානයේ සංසිඳෙනවා අන්න සංසිඳීම තියෙන්නේ හික්මෙන්න ඔය හතරම සිදු වෙනවා මොකක් කරද්දිද පටවි බව යෙදිලා හොයාගෙන යනකොට දැන් එතකොට එහෙනම් දැන් ඔන්න මොකක් සඳහාද කිව්වේ එතකොට බලන්න මෙන්න මේ විදියට ගෝචරත්වය මොකද්ද ගෝචරත්වය මොකද්ද පටවි බවනේ එම් පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක් ඒකේ පටවිය ගැන මේ විග්‍රහ කරන්නේ එතකොට ඔන්න යම් කිසි විමසන කෙනෙකුට ජීවිත භාවිතයකදී තදගතියක් මුලින්ම ගෝචර වෙන්නේ තදගතියක් නෙවෙයිනේ නේ මුලින්ම මට මේ කයට පහසක් එහෙම නැත්නම් මොනවා හරි තද ස්වභාවයක් කියලා ඉස්මතු වෙන්නේ විමසද්දීනේ නේ එතකොට අන්න ඒ විමසගෙන යනකොට වැටහීම් සහගත බවක් ඉස්මතු වෙනෝනේ විමසද්දී අර සත්‍යවාදී චින්තනයේ ඉදමේව සත්‍යම් කියලා යන්නේ නැහැ එහෙම විමසගෙන යනකොට මොකද වෙන්නේ අන්න වැටහීම් සහගත බවක් එක්ක මොකද වෙන්නේ ඒ විමසගෙන විමසගෙන යනකොට වැටහීමක් නිස්මතු වෙන්නේ. දැන් ජීවිත භාවිතයේදී තදගතිය. දැන් ඔන්න මේ ඔබ නිවසේ ඉන්නකොට ෆෑන් එකේ සුළඟක් කයට පහසක් මොනවාරි සුළඟක් නේ සෙලවෙන ගතිය. එහෙම නැත්නම් තේ එකක් බොනකොට උණුසුම් ගතියක් නේ, සීතල ගතියක්, වැగిරෙන ගතියක්, තද ගතියක් නේ. අපේ ජීවිතේ මේ 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 මොනවා හෝ අත්දැකීම. එතකොට ඒක විමසගෙන යනකොට මොකද වෙන්නේ? තද ස්වභාවයක් කියන කාරණයක් ඉස්මතු වෙනවා නේ. ඒක ඉස්මතු වෙනකොට අර තොටේ බලන් තීව්‍ර ස්වභාවයක් වෙන්නට ඕනනේ නේ. එතකොට මේ දැන් මේ අපි මේ සාකච්ඡා කරන්නේ මේ ශ්‍රවණය කරන්නේ යම්කිසි වැටහීමක් ඉස්මතු කරගන්න නේ. ඇහීම විමසීම කියන කාරණයක් කරගෙන යනකොට දැන් ස්වාමීන් වහන්සේ මේ කාරණා ඉස්මතු කරලා දීලා තිනු. අපි මේව තවදුරටත් විමසගෙන යනවා. එතකොට මෙහෙම කරගෙන යනකොට ඒ වැටහීමනේ තීව්‍ර වෙන්නේ. දැන් මොනවා හරි අදහසක් අපි දරාගෙන ඉන්නවා නම් ඒකේ වැරද්ද දිගින් දිගට මේ විදියට විමසගෙන විමසගෙන යනකොට ඒ අපි දරාගෙන ඉන්න කාරණාවල වැරද්ද මේ ඉස්මතු වෙන්නේ. එතකොට ඒක විමසගෙන යනකොට අනේ යම්කිසි වැටහීම් සහගත බවකින් දැන් අපිට යම්කිසි ගෝචරත්වයක් යෙදෙනකොට ඒ යෙදෙන කාරණා විමසනවානේ. එතකොට එහෙම විමසනකොට අනේ වැටහීමනේ භාවිත වෙන්නේ. එතකොට ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම කියන කාරණේ ඉස්මතු වෙනකොට ප්‍රඥාවන්ත බව කියන කාරණය ඇති වෙන්න මුලින් පඨවි බව තමයි යෙදෙන්නේ නේ. තද බවක් කියන කාරණයක් නේ මුලින් ඉස්මතු වෙන්නේ හිතන කෙනෙකුට. එතකොට තද බව කියන කාරණය විමසගෙන යනකොට අන්න තමන්ටද අනුන්ද ඉබේද ওই විදියට යන්නෙත් නැතිව විමසගෙන යනකොට මොකද වෙන්නේ? මේ ක්‍රියාකාරී ස්වභාවයක් තද ස්වභාවයක් කියන කාරණයක් වැටහීමක් ඇති වෙනව නේනේ. මේක ඒ අර ලෝකයේ පැත්ත ඉක්මවලා වැටහීම් සහගත බවක් ඉස්මතු වෙනකොට අන්නේ වැටහීම් සහගත බවෙන් විමසන්නේ නේ. අන්න ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා. එතකොට ඒ වැටහීම් සහගත බව පඤ්ඤං අප්පමජ්ජේය සච්චමනුරක්ඛේය චාගමනුබ්‍රූහේය සම්තිමේවසෝ සික්ඛේයාති ඉති කෝ පනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං. ඒ හතරමනේ විග්‍රහ කරන්න යන්නේ. හතරේ කෘත්‍ය හතර විග්‍රහ කරනවා. හැබැයි කරන ප්‍රායෝගික වැඩපිළිවෙලක් යමක් ඒ තුලින්නේ ඔක්කොම දකින්න තියෙන්නේ. ඒ හතරමනේ විග්‍රහ කරන්න යන්නේ හතරේ කෘත්‍ය හතර විග්‍රහ කරනවා. හැබැයි කරන ප්‍රායෝගික වැඩපිළිවෙලක් යමක් ඒ තුලින්නේ ඔක්කොම දකින්න තියෙන්නේ. එතකොට මොනවා හරි වැටහීම් සහගත බවකින් යෙදෙන යෙදීමක් විමසද්දී මෙන්න මේ හතර තමයි ඉස්මතු වෙන්නේ. දැන් අපි පඤ්ඤං නප්පමජ්ජේය කියන කාරණාව පඨවි ධාතුවෙන් තේරුම් අරගෙන සච්ච මනුරක්කේය කියන කාරණාව එතනින් තේරුම් ගන්න ඕනනේ. ඊළඟට චාගමනු බ්‍රූහේය කියන කාරණාව එතනින් තේරුම් ගන්න ඕනනේ. ඊළඟට සම්තිමේවසෝ සික්ඛේයාති කියන එකත් එතනින් තේරුම් ගන්න ඕන. එතකොට දැන් යම්කිසි යෙදීමක් පඨවි භව කියන එක යෙදිලා ඒක හොයාගෙන යනවා. ඒක හොයාගෙන යනකොට වැටහීම් සහගත බවත් එක්ක අන්න වැටහීම භාවිත වෙනවනේ. එතකොට අන්න ඒ අතරේ කෘත්‍ය සිද්ධ වෙනවනේ. ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා. ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම කියන කාරණාවත් එක්කම සත්‍ය ආරක්ෂා වෙනවා. සත්‍ය ආරක්ෂා වීම කියන කාරණාවත් එක්කම ත්‍යාගය වඩනවා. නේ රාග දේශ මෝහ කියන කාරණාව ඇයි ඉක්මවීම සිද්ධ වෙනවනේ. අල්වා ගැනීම ඉක්මවනවනේ. අත්හැරීම සිද්ධ වෙනවනේ. සන්තිමේවසෝ සික්කේයාති. ඔහු සංසිඳීමේ ඉක්මෙනවනේ. එතකොට කතංච බික්කු පඤ්ඤං නප්පමජ්ජේය. මොකද්ද මහණෙනි ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා කියන්නේ? ඔන්න ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම විග්‍රහ කරනවා. චෛමා බික්කු ධාතුයෝ. භික්ෂුව ධාතු හයයි. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. පඨවි ධාතුව ඒ කියන්නේ තද ස්වභාවය. දැන් ඔන්න බලමු මේකේ විග්‍රහය. දැන් මේ විග්‍රහයෙන් අපි ප්‍රඥාව අප්‍රමාදී වෙන හැටි, සත්‍ය රකින හැටි ඔක්කොම බලමු. එතකොට ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම කියන කාරණය විතරක් ලඝු කරලා ගන්න පුළුවන්ද? බැහැනේනේ. මේ හතරම දැන් ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනකොට මේ කියන කාරණා භාවිත වීමක් නෙවෙන්නේ නේ. එතකොට ඔන්න සත්‍ය රකින්න හැටි බලමු. කතමාච බික්කෝ පඨවි ධාතු. මොකක්ද පඨවි ධාතුව? දැන් ඔන්න පඨවි ධාතුව කියන කාරණාව එහෙනම් මොකක්ද කියලා හොයනවා මිසක් පඨවි ධාතුව හැදෙන්නේ කොහොමද, කරන්නේ කවුද කියලා හොයනවා නෙමෙයි. කතමාච බික්කූ පඨවි ධාතු. මහණෙනි පඨවි ධාතුව මොකක්ද? අනේ මෙතන වැදගත්නේ නේ. ඔන්න දැන් කවුරු හරි විමසන්න යනවනම් මොකක්ද තියෙන්නේ? පඨවි ධාතුව හැදෙන්නේ කොහොමද, කරන්නේ කවුද? පඨවි ධාතුව හැදෙන්නේ කොහොමද කියලා විමසුවොත් එහෙම තියෙන පඨවි ධාතුවක් කොහොමද හැදෙන්නේ නේ? කරන්නේ කවුද බලන්න. එතකොට මේ ප්‍රශ්නේ යම් කිසි විමසීමක් කරනකොට බලන්න මේ වචන යොදපු විදිහ නේ. කතමාච බික්කෝ පඨවි ධාතු. පඨවි ධාතුව මහණෙනි, පඨවි ධාතුව මොකක්ද කියලා ඔන්න එතනම තියෙන. එතකොට ප්‍රශ්නාර්ථයක් නේනේ. එතකොට ඒ විමසන ගතිය පඨවි ධාතුව හැදෙන්නේ කොහොමද, කරන්නේ කවුද කියලා හොයනවා නෙමෙයි. දැන් ලෝකයේ සමුදය හොයන්නේ හේතුව තියෙද්දි. පඨවි ධාතුව හැදෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම, කරන්නේ කවුද කියලා බැලුවොත් එහෙම මොකද තියෙන්නේ? පඨවි ධාතුව තියෙනවා. ඒ තියෙන පඨවි ධාතුව කොහොමද හැදෙන්නේ? පඨවි ධාතුව කරන්නේ කවුද නේ? එතකොට දැන් ලෝකයේ සමුදය හොයන්න හේතුව තියෙද්දි. නමුත් මෙතන ප්‍රශ්න කරන්නේ කොහොමද? පඨවි ධාතුව මොකක්ද? මෙන්න මෙතන හොඳට අවධානය යොමු කරන්න ඕන කාරණය. තියෙන පඨවි ධාතුවක් හොයන එකද? පඨවි ධාතුව මොකක්ද කියලා හොයන එකද? කරන්න ඕනනේ. අස්සන උදාහරණයක් එක්ක මේ කාරණේ අපිට කියලා දෙනවා, බලමු මේක. පඨවි ධාතුවන මොකක්ද කියලානේ හොයන්න තියෙන්නේ. ඔන්න කියනවා, පඨවි ධාතුව හැදෙන්නේ කොහොමද, කරන්නේ කවුද කියලා හොයනවා නෙවෙයිනේ. දැන් ලෝකයේ සමුදය හොයන්නේ හේතුව තියෙද්දි, යමක් තියෙද්දි. එතකොට සමුදය වෙන්නේ නැහැනේ කොහොමත්. එතකොට හට ගැනීමක් බලන්න හොයන්න දෙයක් නැහැනේ නේ. තියෙන දෙයක් නම් ඒක බලන්න. ඒක පඨවි ධාතුව හැදෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම, පඨවි ධාතුව කරන්නේ කවුද කියලා බැලුවොත් එහෙම, අන්න සමුදය හොයන් හේතුව තියෙනකොටනේ. එතකොට බලන්න හේතු ප්‍රත්‍ය ධර්මයක් කියන කාරණේ කොහොමද කතා කරන්න කියලානේ. එතකොට සමුදය වෙන්නේ නැහැනේ කොහොමද? ඒ කියන්නේ සමුදය වෙන්නේ නැහැ කියලා කියන්නේ අරක තියෙනකොට. ඔන්න මම උදාහරණයක් ගන්නවා. කෝපය තියෙනකොට සමුදය හොයනවා. ඔන්න කෝපය තියෙනකොට සමුදය හොයනවා. කෝපයක් තියෙනවා. කෝපය හැදෙන්නේ කොහොමද? කෝපය කරන්නේ කවුද කියලා විමසීමයි. කෝපය මොකක්ද? ඔන්න අපි ගමු. කෝපය තියෙනකොට සමුදය හොයනවා. එතකොට කෝපයේ සමුදය මම කොහොමද හොයන්නේ? කෝපය තියෙද්දි. කෝපය තියෙනකොට හට ගැනීමක් හොයන්න පුළුවන්ද? මම කොහොමද හොයන්නේ? කෝපය කියලා ගත්තහම, කෝපය කියලා ගත්තහම ආයේ කෝපේ සමුදයක් හොයන්න දෙයක් නැහනේ. කෝපය කියලා ගත්තහම ආයේ කෝපේ සමුදයක් හොයන්න නැහැ. කෝපේ සමුදයක් කියලා කාරණාවක් නෙවෙයිනේ. අපිට නිකම් පරිකල්පනාවක් විතරනේ. දැන් අපි හට ගැනීම හොයනවා. කෝපේ හට ගැනීම හොයනවා. තියෙන කෝපයක මොකක්ද හට ගැනීමක් හොයන්නේ? කෝපයක් තියෙනවනේ. අපිට නිකම් පරිකල්පනාවක් විතරනේ. මම අර ආර්ය න්‍යාය පෙන්වනකොට පෙන්නුවේ මේ පැත්තෙන් මැටි දානවා. මේ පැත්තෙන් කෝපයක් එනවා. දැන් එතකොට ආපු කෝපයේ සමුදය හොයන්න පුළුවන්ද? ආපු කෝපයේ සමුදය හොයන්න බෑ. එතකොට ආර්ය න්‍යාය විග්‍රහ කරද්දී මැටි කෝපයනේ. මේ පැත්තෙන් මැටි දානවා, මේ පැත්තෙන් කෝපේ එනවා. එතකොට ආපු කෝපේ සමුදය හොයන්න පුළුවන්ද? බැහැනේ. ආපු කෝපේ සමුදය හොයන්න බෑ. කෝපය කියන කාරණාවේ සමුදය හොයනකොට කෝපය කියලා හම්බ වෙනවද? කෝපය කියන කාරණාවේ කෝපය මොකක්ද? කෝපය කියන කාරණාවේ සමුදය හොයනකොට කෝපය කියලා හම්බ වෙනවද? අපි මැටි දාලා හැදෙන එකක් දැක්කොත් එහෙම කෝපය කියන එක හම්බ වෙන්නේ නැහැ. අපි මැටි දාලා හැදෙන එකක් දැක්කොත් එහෙම කෝපය කියන එකක් හම්බ වෙන්නේ නැහැ. කෝපයේ සමුදය හොයද්දී කෝපය කියන එක හම්බ වෙන්නේ නැහැ. එතකොට බලන්න අර මැටි දාලා අනිත් පැත්තෙන් කෝපය එනවනේ. එතකොට බලන්න කෝපය කෝපය හොයන්න ගියොත් එහෙම කෝපය කියන කාරණාවේ සමුදය හොයනකොට කෝපය කියලා හම්බ වෙනවද? අපි මැටි දාලා හැදෙන එකක් දැක්කොත් එහෙම කෝපය කියන එක හම්බ වෙන්නේ නැහැ. සමුදය හොයද්දි කෝපය කියන එක හම්බ වෙන්නේ නැහැ. නැත්නම් මොකද වෙන්නේ? කෝපයක් තිබිලා තිබිච්ච කෝපයනේ විග්‍රහ කරන්නේ. අන්න ඒ වගේ. දැන් අපි ගත්තොත් ඒ උපමාව දැන් උපමේයයට ගලපනවා. දැන් අපි ගත්තොත් තදයි මේ ගතිය. ඔන්න අපි ගත්තොත් මේ වීදුරුව තදයි. මේ තද ගතිය කියන්නේ මොකක්ද කියලා හොයන එකයි. මේ තද ගතිය කියන්නේ මොකක්ද කියලා හොයන එකයි. තද ගතියක් තිබිලා මේ වීදුරුව තියෙනවා. මේක තදයි. මේක හැදෙන්නේ කොහොමද? මේක කවුරු කරපු එකක්ද? දැන් අපට අපි පැත්තක ඉඳලා බලනකොට බාහිර කරපු එකක් කියලා යන්නේ නැද්ද? එතකොට බලන්න මේ ගෝචරත්වයනේ. දැන් ඔන්න වීදුරුවක් අල්ලනකොට තදයි. මේ තදගතිය කියන්නේ මොකක්ද කියලා හොයන එකයි. ඔන්න වීදුරුවක් අල්ලනකොට තදගතියක් ඉස්මතු වෙනවනම් මොකක්ද තදගතිය? තදගතියක් තිබිලා මේ වීදුරුව තියෙනවා. එතකොට බලන්න දැන් මේ කොච්චර සියුම් විමසීමක්ද මෙතන ඉස්මතු වෙන්නට ඕනනේ. තදගතියක් තිබිලා තදගතියක් තිබෙනවා කියනකොටම වීදුරුව තියෙනවානේ. මේක තදයි. එතකොට අන්න ගිහිල්ලානේ වීදුරුවකුත් තියෙනවා තදගතියකුත් තියෙනවානේ. එතකොට මේක තදයි. මේක හැදෙන්නේ කොහොමද? මේක කවුරු කරවපු එකක්ද? අන්න ප්‍රශ්න ටික එනවානේ. දැන් අපිට අපි පැත්තක ඉඳලා බලනකොට දැන් අපිට අපි පැත්තක ඉඳලා බලනකොට බාහිර කරපු එකක් කියලා යන්නේ නැද්ද? එතකොට දැන් මේක තදගතියක් කියලා වීදුරුව තියෙනවා, මේක තදයි කියලා යනවා. එතකොට මේක කවුරු කරවපු එකක්ද නේ? එහෙම නැත්නම් යනවා මේක බාහිර කරවපු එකක්. නැත්නම් මට දැනෙන්නේ එකක් කියලා යන්නේ නැද්ද? තදගතිය මොකක්ද කියලා හොයනකොටයි සමුදය කතාව කරන්න තියෙන්නේ. එතකොට ඒකෙදි හේතු වුණොත් එහෙම තදගතිය මම කරන එකක්, එහෙම නැත්නම් බාහිරට යනවානේ. එතකොට තදගතිය කියලා හොයද්දී ඒක හොය තදගතිය මොකක්ද කියලා හොයාගෙන යනකොට අන්න සමුදය හොයනවා කියන එක. අපි ලෝකයේ සමුදය කතා කරනකොට අපිට තියෙනවා කෝපය වෙනමයි, හේතුව වෙනමයි. එතකොට ලෝකයේ පැත්තේ හට ගැනීම හොයද්දී හේතුව වෙනමයි, කෝපය වෙනමයි කියලා තියෙනවානේ. එතකොට ඒ කියමනින්ම කියලා ඉවරයිනේ. කෝපය හට ගැනීම කියන්න බෑ කියලා. කියලා ඉවර නැද්ද? කෝපය වෙනම තියෙනවා, හට ගැනීම කතා කරනවා. මොකේ හට ගැනීමද? කෝපයේ හට ගැනීම. එතකොට ලෝකයේ පැත්තෙන් විමසද්දී හට ගැනීම විමසද්දී හේතුව වෙනමයි කෝපය වෙනමයි. එතකොට ඒ කියමනෙන්ම කියල ඉවරයි, කෝපය හට ගැනීම කියන්න බෑ කියලා. කෝපය වෙනම තියෙනවා, හට ගැනීම වෙනම කතා කරනවා. එතකොට කෝපය වෙනමයි හට ගැනීම වෙනමයිනේ. එතකොට ඒ තුළම කෝපය හට ගැනීම කියන්න බෑ කියලා ඒකත් එක්කම කියවෙනවානේ. එතකොට බලන්න ඒ ස්වභාවය කියන කාරණේ, ක්‍රියාකාරී ස්වභාවය කියන කාරණේ ඉස්මතු වෙන්න කොච්චර විමසීමක් ඉස්මතු වෙන්න ඕනද? ඉතින් කෝපයේ හට ගැනීම කතා කරන්නේ කොහොමද? කෝපයක් තියෙද්දි හටගන්නේ නෑනේ. දැන් මම තව උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න ගෙයක් තියෙනවා. ගෙයක් තියෙනවා. ගේ හැදෙන විදිහ හොයන්න පුළුවන්ද? තව උදාහරණයක් ගන්නවා. ගෙයක් තියෙනවා. ගේ හැදෙන විදිහ හොයන්න පුළුවන්ද? බෑ. ගේ හැදෙන විදිහක් හොයන්න බෑ. ගෙයක් කියලා ගත්ත කාරණාවෙන් හැදෙන විදිහක් හොයනකොට ලෝකයේ මට්ටමින් ගත්තොත්, අපි ගත්තොත් ෆවුන්ඩේෂන් දාලා ගෙවල් බඳින එකක් දැක්කම ගෙයක් හම්බෙනවද? හැදෙන විදිහක් බලනකොට, හැදෙන විදිහක් බලනකොට ගෙයක් හම්බෙන්නේ නැහැ. ඔන්න ඊළඟ උදාහරණය. ගෙයක් හැදෙනකොට ගේ හැදෙන විදිහක් හොයන්න බෑ. ගෙයක් කියන ගෙයක් කියලා ගත්ත කාරණාවෙන් හැදෙන විදිහක් හොයනකොට ලෝකයේ මට්ටමින් ගත්තොත් අපි ෆවුන්ඩේෂන් දාලා ගඩොල් බඳින එකක් දැක්කාම ගෙයක් හම්බෙනවද? හැදෙන විදිහක් බලනකොට. දැන් ඔන්න ගේකදී ගෙයක් හැදෙනකොට අර ෆවුන්ඩේෂන් දාලා ගඩොල් බඳගෙන යනකොට ගෙයක් කියලා කියන්නේ නැහැනේ නේ. ගෙයක් හම්බ වෙන්නේ නැහැ. හැදෙන විදිහක් බලනකොට ගෙයක් හම්බ වෙන්නේ නැහැ. ගේ හම්බ වෙද්දී හැදෙන විදිහක් බලන්න බෑ. එතකොට ගෙයක් හදාගෙන යනකොට ෆවුන්ඩේෂන් දාලා කටෝල් බඳගෙන යනකොට ගෙයක් හම්බ වෙන්නේ නැහැ. ගේ හම්බ වෙද්දී හැදෙන විදිහක් බලන්න බෑ. ගේ හදලා ඉවරුනාට පස්සේ හැදෙන විදිහක් බලන්න බෑනේ නේ. ඔන්න එතකොට ගේ හදාගෙන යනකොට ගෙයක් කියලා ගන්නත් බෑ. ගේ හදලා ඉවරුනාට පස්සේ හැදෙන විදිහක් බලන්නත් බෑ. එතකොට එහෙනම් පඨවි ධාතුවනේ හොයන්නේ. පඨවි ධාතුව හරියට හොයාගෙන යනවනම් සමුදය තමයි හම්බ වෙන්නේ. පඨවි ධාතුව බව ලැබෙන්නේ නැහැ. එතකොට බලන්න ගෙයක් හදාගෙන යනකොට ගෙයක් කියලා කියන්න පුළුවන්ද? බෑ. ගේ හදලා ඉවරුණාට පස්සේ දැන් හදපු ගේකට ගෙයක් දිහා බලාගෙන හදන විදිහක් බලන්න පුළුවන්ද? බැහැ නේ. එහෙනම් බලන්න පටවිධාතුව හරියට හොයාගෙන යනවනම් තද ස්වභාවය හරියට හොයාගෙන යනවනම් අන වැටහීම් සහගත බවකින් පඤ්ඥානප්ප මජ්ජෙයනේන ප්‍රඥාවෙන්නේ අප්‍රමාදී වෙන්න කියන්නේ. එහෙනම් තද ස්වභාවය මොකක්ද විමසනවා. විමසගෙන යනකොට මොකද වෙන්නේ? සමුදය තමයි හම්බ වෙන්නේ. පඨවි ධාතුව බව ලැබෙන්නේ නැහැ. එතකොට ඕන්න දැන් විග්‍රහ කරනවා. දැන් පඨවි ධාතුව හොයනවා. පඨවි ධාතුවක් තිබිලා ඒක පිළිබඳ විග්‍රහ කරනව නෙවෙයි. තද ස්වභාවය ගැන හොයන්නේ. තද ස්වභාවය කියන බවක්නේ යෙදීම. ඒක විමසගෙන යනකොට තද ස්වභාවයක් තිබිලා ඒක පිළිබඳ විග්‍රහයක් කරනවා නෙවෙයි. තද ස්වභාවය කියන්නේ මොකක්ද කියලා විමසනවා. පඨවි ධාතුව කියන්නේ මොකක්ද කියලා. අන්න ඒක පිළිබඳව හොයනවා කියන්නේ ඔන්න උදාහරණයක් කියමුකෝ. මෙහෙම තද ස්වභාවය ගැන විමසනවානේ. මල්ලක් තියෙනවා. මොනවා හරි මල්ලක් තියෙනවා. ඒ මල්ලේ මොනවද තියෙන්නේ කියලා හොයනවා. ඔන්න උදාහරණයක් කියනවා. මල්ලක් තියෙනවා. ඒ මල්ලේ තියෙන්නේ මොනවද කියලා හොයනවා. දැන් හරි නේද ඒ උපමාව? මල්ලක් තියෙනවා. මල්ලේ තියෙන දේ විග්‍රහ කරන්න පුළුවන්ද? දැන් මල්ල ඇතුලේ තියෙනවා අපි දන්නේ නැහැනේ. ඔන්න විමසීමක් කරන මොන මොකක්ද? මල්ලේ තියෙන දේ විග්‍රහ කරන්න බෑ. වහලනේ තියෙන්නේ. පෙට්ටියක් තියෙනවා. පෙට්ටිය ඇරිලා බලනවා මොනවද තියෙන්නේ කියලා. අන්න ඒ වගේ පටවිය කියලා අධ්‍යක්ීම් ලෝකයක් ආවට පස්සේ ඔන්න දැන් අධ්‍යක්ීම් ලෝකේ මොකක්ද? තද බව කියන එකද? නෑනේ. දැන් මේක විමසීමත් එක්ක තද ගතියක් කියලා ඉස්මතු වෙලා තද ගතිය කියලා දැනෙනවා. තද ගතිය කියන්නේ කොහොමද මේක වෙන්නේ? දැන් තද ගතිය හොයාගෙන යනකොට තද ගතිය කියන එකට ඒකාන්ත බවකින් ලං වෙන්න බැරි වෙන්නට ඕනේ. එතකොට තද ගතියක් කියන එකක් ඉස්මතු වෙනකොට ඒක විමසීමක් නෙනේ. එතකොට අර ඉදමීම සච්ඡං කියලා යන්නේ නැහැ. එතකොට දැන් බලන්න ගෝචරත්වයනේ. සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිච්ඡානක්ඛන්ති කියන කාරණාව එක්කනේ මේ විමසන්නේ. ඉදමීම සච්ඡං කියලා යන්නේ නැහැ. සත්‍යවාදී චින්තනයක් ඉස්මතු වෙන්නේ මෙතෙන්දිනේ. විමසන ගතියනේනේ. ඔන්න ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවානේ. එතකොට තද ගතිය ඇත්තයි නම් හොයන්න ඕනිද? තද ගතිය ඇත්තයි නම් සත්‍යයි නම් අපි දැන් සාමාන්‍යයෙන් මොකක් හරි කාරණාවක් හොයන්නේ දන්න දෙයක්ද දන්නේ නැති දෙයක්ද? තද ගතිය කියන්නේ මොකක්ද? තද ගතිය කියලා මොකක්ද කියලා එතකොට විමසීමක් නේද එතන ඉස්මතු වෙන්නේ. අර මල්ලක තියෙන දෙයක් මොකක්ද? වැහි මොකක්ද කියලා විමසීමක් මේ තියෙන්නේ. පෙට්ටිය ඇරලා බැලුවට පස්සේ අන්න වැරද්ද දැක්කනේ. නමුත් අපි තද ගතියක් කිය මොනවා හරි ප්‍රකටත්වයක් තියෙනවා. හැබැයි ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. විමසන ගතියක් නේ ඉස්මතු වෙන්නේ. මොකක්ද? දන්නේ නැති දෙයක්. එතකොට පඨවිය කියන එක අපි ඇත්තම කියලා ගත්තොත් අපිට හොයන්න ඕනිද? හොයන්න ඕනි නෑ. තදගතිය දැන් ගෝචරත්වය තදගතිය. තදගතිය ඇත්තයි කියලා කියගත්තොත් වැටහීමක් ඇවිල්ලා නේනේ. එතකොට ඉදමීව සච්ඡං කියලා ගිහිල්ලානේ. හැබැයි එයාගේ විමසන ගතිය මිස්මතු වෙනවා නම් පටවිය කියන එක ඇත්තම කියලා ගත්තොත් හොයන්න ඕන නෑනේ. අන්න ඒක තමයි මූලපරියාය සූත්‍රය පෙන්වන්නේ. පටවින් මඤ්ඤති කියලා. පටවින් මඤ්ඤ පටවිය මඤ්ඤති කියලා. ලෝකයාට තියෙන්නේ පටවිය කියන හැඟීම. එතකොට බලන්න ලෝකයාට තියෙන්නේ තද ගතිය පටවිය කියන මඤ්ඤණාවක් හැඟීමක් නේ. ලෝකේ ස්වභාවය ගැන විග්‍රහ කරනවානේ මූලපරියාය සූත්‍රේ පටවින් මඤ්ඤති නේද. හැබැයි පටවිය කියන කාරණාව මොකක්ද කියලා හොයන්නේ දන්නේ නැති නිසා අන්න එතකොට එහෙනම් එතකොටම කියනවා ඉදමේව සච්ඡං කියලා ගන්නෙ නෑ මද්දකීන් ලෝකේ. පුරුෂයාට පටවිය හම්බ වුණා. දැන් මේක මොකක්ද කියලා හොයනවා. ඔන්න හොයන විග්‍රහය. ඒක කොහොමද වෙන්නේ? මොන දැන් පුරුෂයාට පටවි තදගතිය කියන එක ගෝචර වුණානේ. එතකොට ඒක විමසීමක් නේ කරන්නේ. ඔන්න පටවි ස්වභාවය ගැන විග්‍රහ කරනවා. ඒක කොහොමද වෙන්නේ? එතකොට තදස පටවි ධාතුව කියන එක විමසනවානේ. පටවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. පටවිය කියන කාරණාව අධ්‍යාත්මික වශයෙන් උත් දැනෙන ගති ඉස්මතු වෙන එකයි. බාහිර වශයෙන් උත් දෙයක් තියෙනවා. දැන් ඔන්න දැන් හොයාගෙන යනවා පටවි ධාතුව ක්‍රමානුකූලව. එතකොට දැන් පටවින් මඤ්ඤති කියලා මූලපරියාය සූත්‍රයේ කාරණාව විස්මතු කරනවනේ. එතකොට ගෝචරත්වය. එතකොට තද ස්වභාවය පටවි ධාතු කියන එක අන්න විමසීමක් නේ කරන්නේ. එතකොට ඒක පටවි ධාතුව පිළිබඳ ඔන්න විග්‍රහය ඊළඟට කතා කරනවා. එතකොට මම හිතන්නේ අද දවසේ මේ ධාතු විභංග සූත්‍රයේ පුරුෂයා කියලා කියන්නේ හිත හැසිරෙන තැන් 18ක් කියන කාරණයක් විග්‍රහ කරලා ඊළඟට පටවි ධාතුව කියන එක එක විමසන ස්වභාවය. පුරුෂයා කියලා කියන්නේ අර චතුරාදිත්තාණය කියන කාරණය සමීප කළානේ. එතකොට ඒක විග්‍රහ කරන්න පටවි ධාතු කියන කාරණය සමීප කරනවානේ. ඒකත් එක්ක දැන් පටවි ධාතුව විමසගෙන යනකොට පටවි ධාතුවේ විග්‍රහය පිළිබඳව තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කරමින් මෙතන මේ කුකුසාති කියන ඒ භික්ෂුවට විග්‍රහ කරගෙන යනවා තවදුරටත් පටවි ධාතුව කියන කාරණය කොහොමද විමසන්නේ කියලා තවදුරටත් අර විග්‍රහ කරගෙන ඇවිල්ලා අර ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන ස්වභාවයත් එක තවදුරටත් පටවි ධාතුව කියන කාරණය විභජනය කරමින් තවදුරටත් විමසන්නට යොමු කරනවා. කොහොමද මේ පටවි ස්වභාවය කියන එක අල්වා ගැනීම පැත්තට යන්නේ කියලා. එතකොට අපි මං හිතන්නේ දැන් කාල වේලාව බොහෝ ඉක්ම ගිහිල්ලා තියෙන්නේ. ඉතාම ගාම්භීර කරුණු කාරණා දෙක මේ විමසන්නට ඒ වගේම අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කරලා තියෙනවා සාහින් වහන්සේ. ඉතින් මේ පැහැදිලි කරලා තියෙන දහම් පර්යායන් ගාම්භීර බව, ගම්භීර, දුද්දස, දුරනුබෝධ, අතක්කාවචර නේද? මේ විමසන්නටම තියෙන කාරණානේ. එතකොට බලන්න මේ වගේ කාරණයක් සාමින්වහන්සේ අපිට විමසන්නට ඉස්මතු කරලා දීලා තියෙනවා. තවදුරටත් බොහොම ඉවසීමෙන් කලබලයකින් තොරව මේ කියන්නේ මොකක්ද කියන කාරණාවන් විමසගෙන මේවත් එක්කම විචක්ෂණයක් පුරුදු කරගෙන භාවිතා බහුලීකృత කරන ජීවිත භාවිතාවක් තමයි පින්වත්නි ඇති කරගන්නට ඕන. ඉතින් බලන්න මෙවැනි ගාම්භීර ධර්මයක් යම්කිසි කෙනෙකුට අහන්න ලැබෙනවා කියලා කියන්නේ ජීවිතේ විශාල භාග්යක්. කල්යාණ මිත්‍ර ඇසුරක්, සත්පුරුෂ ඇසුරක්, සද්ධර්ම ශ්‍රවණයක් ජීවිතයට ලැබෙනවා කියලා කියන්නේ ඒක මහා භාග්යක්. ඉතින් ඔබට ඒ කාරණාව ලැබිලා තියෙනවා මේ සත්පුරුෂ ඇසුර තුළින් අප්‍රමාදීභාවය ඇති කරගන්න. කොහොමද අප්‍රමාදීභාවය ඇති කරගන්නේ? ප්‍රඥාවෙන්නේ. එහෙනම් මේ ප්‍රඥාව ඇති වෙන වැඩපිළිවෙල අපි නිරන්තරයෙන් හුරු පුරුදු කරගෙන මේ ප්‍රතිපදාවට අනුගත වෙලා කටයුතු කරන්න අපේ ජීවිත භාවිතාව සකස් කරගන්නට ඕන. ඉතින් මේ විදිහට දහම් පරයායන් කතා කරනකොටත් සැනසෙල්ලක් ස්වාමීන් වහන්සේ කියන කාරණා ඉස්මතු කරගන්නට නැවත නැවත විමසමින් මේ දහම් ප්‍රතිපදාවන් විචක්ෂණය කරන්නට උත්සාහ කරන එක බොහොම වැදගත්. ඉතින් විශේෂයෙන්ම අපටත් උපකාරයක් මේ කියලා තියෙන කාරණා මොනවද කියලා විමසන්න මේ විදිහට අවස්ථාවක් ලැබීම. ඉතින් මොනවහරි කාරණයක් කතා කරන්න තියෙනවා නම් දැන් අවස්ථාව, එහෙම නැත්නම් අපි අවසන් කරමු. තෙරුවන් සරණයි. මම හිතන්නේ කාල වේලාවත් ඉක්ම ගිහින් තියෙන නිසා අපි අද දවසේ සාකච්ඡාව හමාර කරමු. ඉතින් බොහෝම සතුටක් අපිටත් තියෙනවා මේ වගේ දහම් ප්‍රතිපදාවක් විමසන්න, කතා කරන්න මේ විදිහේ අවස්ථාවක් ලැබීම අපිටත් ලොකු උපකාරයක්. ඉතින් විශේෂයෙන්ම අපිත් උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ මොකක්ද කියලා විමසන්න. යම්කිසි දෝෂයක් තියෙනවා නම් ඒක අපේ පැත්තට ඇවිල්ලා මේ විමසන කාරණාත් එක්ක ස්වාමින් වහන්සේටම තමයි ගෞරවය අපි ඇති කරගන්නට ඕන. ඒක නිසා විශේෂයෙන්ම අද දවසේ අපි හැමෝම මේ ධාතු විභංග සූත්‍රයේ බොහෝම ගැඹුරු පර්යායයක් මේ දහම් ප්‍රතිපදාවට වැටහීම් සහගත බවකින් යුක්තව ප්‍රතිපදාව භාවිතා කරවන ආකාරයක් තමයි පුක්කුසාති රජතුමා, පුක්කුසාති ඒ භික්ෂුවට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මහා සුවිශේෂී චරිතයක්නේ. අතරමගදී හම්බ වෙලා කුඹල්හලේදී අතරමගදී හම්බ වෙච්ච අන්‍ය ශ්‍රමණේක යොමු වෙලා දහමක් අහන්න අන්‍යමු කරනවා කියන එක ඒක මහා පුදුම හැකියාවක්. එතකොට ඒ බාහිරකට යොමු වෙන්න ඒ විදිහේ හැකියාවක් තිබිච්ච උත්තමයෙකුට අප්‍රමාදී වෙන්නට, ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්නට අනුවම වූ යෙදීම අර දැල්වෙච්ච පහන තෙල් පුරවලා පිරිසිදු වැටියක් තියලා සමීප කරන්න විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ අනුවම වූ යෙදීම භාවිතාවන අවස්ථාවක දහම් පරයායක් තමයි මේ ධාතු විභංග සූත්‍රයේ ඉස්මතු කරන්නේ. ඉතින් බොහෝ ගැඹුරු පරයායක්. ඉතින් බොහෝම සතුටක් දැනෙනවා මෙවැනි දහමක් කතා කරන්න කතා කරද්දී තේ සතුට ඔබත් භුක්ති විඳින ඇති කියලා කල්පනා කරනවා. ඉතින් එහෙමනම් අපි අද දවසේ මේ බොහෝ කාලයක් මේ ධාතු විභංග සූත්‍රයේ මේ කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරා. මේ සිද්ධ කරගත්ත සෑම පුණ්‍ය ශක්තියක්ම අපේ නම කියන්නට අවසරයි අපේ ගුරු දේවෝත්තම අති පූජනීය අලව් යනෝමදාසි ගුරු ස්වාමීන් මේ උතුම් දහම් ප්‍රතිපදාවේ ඉට කියා දීලා මේ කරන ඒ උතුම් සත්පුරුෂ භාවයට උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා උතුම් දහමින් සනසීම ළඟා කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා අපේ මේ දහම් සාකච්ඡාව සංවිධානය කරන සුනන්ද මහත්මයා, රංජිත් මහත්මයා ඇතුළු ඒ තාක්ෂණික දායකත්වයේ දරණ ඇත්තන්ටත්, ඒ වගේම විශේෂයෙන්ම බොහොම සත්පුරුෂ භාවයෙන් කටයුතු කරන මහාචාර්ය කවි කොග්ගලගේ මැතිතුමා, ඒ වගේම අප සහෝදර ධම්මදායාද සෙනසුනේ අපේ වැඩ සිටින තනමල්ලිල ඥානවිමල ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාත් ගෞරවයෙන් පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරමින් ශ්‍රවණය කළා වූ ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධාමෙන් සැනසීම ලබන්නට, උතුම් සුවය ඇති කරගන්නට, ධාමෙන් නිවී සැනසෙන්නට මේ සෑම පුණ්‍ය ශක්තියක් ආශිර්වාදයක්ම වේවා. ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙලා මේ උතුම් ධාමෙන් සැනසීම ළඟා කරගැනීමට හැම දෙනාටම ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ කුජදාහමුව ධර්ම සාකච්ඡාව මෙතනින් අමාර කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.